හොඳමයි. එහෙමනම් අද දිනත් අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අප ඔබතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපිට සාකච්ඡා කරන්න මොනවා හරි කාට හරි අහන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි. හරි. එතකොට මට අහන්න අවශ්‍යතාවයක් වුණා. මේ හැබැයි ඒක මේ අදම නුණත් කමන්නේ වෙනත් දවසකුණත් කමන්නේ. ගෝමපින්දුප්පම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ අර කාරණා දෙකක් පැහැදිලි කරනවා. මේ උදාහරණ දෙකක් අරගෙන ඒ පළවෙනි උදාහරණය මට පැහැදිලි. දෙවෙනි උදාහරණයෙන් කියන්න හදන එක ස්වාමීන් වහන්සේ කෝණයක් එක්ක සම්බන්ධ කරලා කියනවා. මට ඒ ගැන හරියටම පැහැදිලි මදි. මං ස්වාමීන් වහන්සේගෙනුත් එදා ඒ ප්‍රශ්නය ඇහුවා. නමුත් තාමත් ඒක निराකරණය කරගන්න බැරි වුණා. ඔබතුමාට ඒ ගැන අධ්‍යයනයක් කරලා හෝ යම් කිසි විදිහකින් ඒ ගැන විස්තරයක් කරලා දෙන්න පුළුවන් නම් බොහෝ පිං. තෙරුවන් සරණයි.
මකත් උපමාව කියන්න මම ඒ සාකච්ඡාව අහලා නැහැ. ප්‍රශ්නේ යොමු කරන්න.
ගෝමපින්දුපම සූත්‍රයේ මේ කියන්නේ මේ අර ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා මේ රූපේ කියන ස්වභාවයේ යම් කිසි දෙයක් අර්ථයක් යමක් ස්වල්ප වශයෙන් හෝ ගැනීමට ඇද්ද කියලා. එතකොට ඒකට තමයි බුදුරජාන් වහන්සේ කියනවා එහෙම අර ගෝමපිඩක් අරගෙන මේ ගෝමපිඩක් තරමක්වත් හරයක් නැත. ඒ කියන්නේ වේදනාව සංඥාව රූපේ ඒ කාරණාවලට එහෙම කිසිම හරයක් නැත කියන එක පැහැදිලි කරලා දෙනවා. ඒ කාරණාව තේරුම් ගන්න පහසුයි. නමුත් අර ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන යහට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා දෙනවා අතීතේ වූ කාරණාවක් කියලා. බෝධිසත්ව කාලයේ බෝධිසත්වයන් මේ යම් රාජධානික රජ කෙනෙක් වෙලා ඉන්නකොට මේ රාජධානි 84,000ක් තිබුණා, මාලිගා 84,000ක් තිබුණා, බිසවුන් 84,000ක් කියා ඒ වගේ හැමදේම 84,000ක් යන කරන කතාවක් යන සඳහන් වෙනවා. එතකොට එතනදී ඒකත් මේ සකස් වුණ දෙයක් හැටියට සැලකනකොට ඒකත් අනිත්‍ය කියන කාරණාව තමයි විග්‍රහ කරන්න හදන්නේ. නමුත් එතනදී මට ඒක තේරුම් ගන්න අමාරුයි. මේ අර කෝණයකින් බලන්න කිව්වම මට හිතෙනවා මං අර්ථ ගන්න ක්‍රමය නෙවෙයි තවත් වෙනත් දෙයක් තියෙනවා කියන ස්වභාවයක්. ඒ කියන්නේ එදා තිබුණ තැනට ගිහිල්ලා ඒ කියන්නේ බෝධිසත්වයෝ ඒ අතීත කාලයේ කියන විග්‍රහය තැනට ගිහිල්ලා සිටිය යුතු දෙයක්ද නැත්නම් මේ වර්තමානයේ ගැන කියනකොට වර්තමානයේදී ඒකත් උපදවාගත්ත සංස්කාර ධර්මයක් ඒක අනිත්‍යයි කියන ස්වභාවයක්ද කියන බව මට පැහැදිලි මදි. මොකද මගේ හිතට එනවා මේ අර සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනා අර සත්‍ය ඥාණයෙන් බලනකොට බලන ක්‍රමයක් ගැන හිතට එනකොට මට ඒක අර තේරුම් ගැනීම මේ බ්ලොක් වෙලා යනවා. එතනින් එහාට ගන්න ක්‍රමයක් අමාරුයි. ඒක හින්දා මට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. ඒක ඔබතුමා වෙන යම් වෙලාවක බලලා වෙනත් දවසක කතා කරත් කමක් නැහැ. පාසු දෙයක් තේරුම් ගන්න.
මෙතන දැන් සංඛාර ගැනනේ විස්තර වෙන්නේ. අපි සංඛාර ගැන ලෝකෙට අයිති දර්ශනයක් තියෙනවා, ලෝකෝත්තර දර්ශනයක් තියෙනවා. එතකොට ඒ රජ කෙනෙක් කියන්නේ එතන මම හිතන්නේ විස්තර කරන්නේ දැන් මේ අපිට තියෙනාට වඩා ගොඩාක් දේවල් තිබුණා. ඒ රජුරන්ට අපි හිතනවටත් වඩා දේවල්. දැන් මේ ඒවා සේරම සංස්කාර කියලා තේරුම් ගන්න දැන් ලෞකික පැත්තෙන් අපිට හිතෙන්නේ රජ්ජුරුවෝ මේවා මේ තියෙන ඒවා බලෙන් අතහැරියා, බොහොම අමාරුවෙන් අතහැරියා. මොකද අපේ සමහරු හිතනවානේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අත්හැරීමක් කියලා. මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ අත්හැරීමක් නෙවෙයි. සංඛාර බව තේරුම් ගැනීම. තව විදිහට කිව්වොත් දුක කියන එක චතුරාර්ය සත්‍යයේ තියෙන්නේ අත්හරින්න නෙවෙයි. දුක අත්හරින අයට පිළිවෙලක් නෙමෙයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. දුක පිරිසිඳ දකින්න. පරිඤ්ඤයම්. අපි සංඛාර කියන කොටම සංස්කරණ අපි කඥණීය සූත්‍රයේ රූපය ගැන කතා කළා වගේ සංස්කාර කියන එක ගැන එදියට තේරුම් ගන්න. දැන් රූපේ රූපණේ කිව්වා වගේ සංඛාර කියන්නේ සංකරණ සංස්කරණ ස්වභාවය. ඒකෙදි අවබෝධ වෙන්න ඕන අරි දර්ශනයේදී මොකක්ද දෙන්න ඕන? මේ දුක්ඛ සත්‍ය මේ කියන්නේ දුක්ඛාරය සත්‍ය. දුක කියන එක තියෙන්නේ මොකටද? පිරිසිඳ දකින්න. පිරිසිඳ දැකීම තුල හරියටම දුක අවබෝධ කළා කියන එක දහමට අනුව කොහොමද තේරුම් ගන්නෙ? ඥාන හතරක් පහළ වෙනවා. සයිදේරිය සම්මාදිට්ඨිය. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන ඥාන හතර. ඒ ඥාන හතරෙත් අපි දන්නවා කර සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියන එකේ සත්‍ය ඥාන මට්ටමයි අපි කතා කරන්නේ. සත්‍ය ඥානය නැතුව කෘත්‍යයක් ගැනවත් කෘත ගැනවත් කතා කරන එක තේරුමක් නැහැ, කතා කරන්න බෑ. එතකොට මේ සත්‍ය ඥානය එතන ඒ සේරම සංස්කාර ගොඩක් කියනකොට ලෝකෙට අයිති පැත්තකනුත් වැටහෙනවා, ලෝකෝත්තර පැත්තෙනුත් වටහගන්න ඥානයකට දැර්ශනය වෙන්න පුළුවන්. ලෝකෙට අයිති පැත්ත තමයි දේවල් ගොඩක් තියෙනවා, ඒවයි කලකිරෙනවා හරි, ඒව දුක කියලා හරි දකින එක. ලෝකෝත්තර දර්ශනයේ දෙන්න ඕන දේවල් හම්බ වීමම දුක. ඒ දේවල් නෙමෙයි දුක, ඒ දෙයක් ලැබෙන බවම එතන අවිද්‍යාව. දෙයක් ලැබුණේ අවිද්‍යාව මත. අවිද්‍යාවමයි. තතර ඉනස්මින් සති ඉදං හොති නැත්නම් ඉදප්පච්චේතාව එහෙම නැත්නම් මේ ඇති කල්ලි මේවි කියන දර්ශනේ. අපට තව විදිහට කිව්වොත් අපි ආයතන පැත්තෙන් කිව්වොත් දැන් ආයතන වලට ලැබෙන දේවල් කියනකොට ලෝකෙට අයිති. සාමයේ ඇහෙන් දැකලානේ මේවා තියෙන බව දැනගත්තේ, රත්තරන් රිදී අරව මේවා. ඉතින් ඒමත් තම ලෝකෙට අයිති. ඒක ආයතන වලට ලැබෙන යමක් නෙමෙයි, ආයතන ලැබීමම. අනේ මේ පත්තමේදී ඒ සංඛාර කියන එක තේරුම් ගන්න ඕන. සංඛාර කියන එක අපි හිතනවට වඩා බොහොම සියුම්. ඒක සංඛාර තේරුම් ගැනීමමයි දුක්ඛේ ඥානං කියන තැන. දුක්ඛාරය සත්‍ය කියන තැන. දුක්ඛාරය සත්‍ය තේරුම් ගත්තේ නැත්නම් අනිත් ඥාන හතර පහළ වෙන්නේ නැහැ. ජනි සමුදය නිරෝධයේ මාර්ගය ගැන අදහසක් ගන්න බෑ. මේ ආර්ය මට්ටමින්, ඒ කියන්නේ සත්‍ය ඥාන මට්ටමින් අදහසක් ගන්න නම් ඔය හතරම යෙදෙන්න ඕන. ඒකට අපි කියන්නේ සම්මාදිට්ඨිය කියලා. ඒකට එතනින් මෙහා කතා කරන ඕන එකක් ලෝකෙට අයිති පැත්තෙන් කතා කරනා මිසක් ලෝකෝත්තර දර්ශනය වෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් හිතුවොත් එකෙනි දහමට බුදු කෙනෙක් පෙන්නන දහම. ඒකට ඒ බුදු කෙනෙක් පෙන්නන ලෝකෝත්තර දර්ශනයද කියන එක කොහොමද තේරුම් ගන්නේ? අර ධර්මයේ ಗುಣ තියනවාද? තව පැත්තකින් බැලුවොත්. ධර්මයේ ಗುಣ දැන් අපි පටිච්ච සමුප්පන්න බව කිව්වා වගේ, චතුරාර්ය සත්‍ය කිව්වා වගේ, ඒ දහමේ ಗುಣ මොනවාද? ස්වාක්කාත බව, සන්දිට්ඨික බව, අකාලික බව, ඒහිපස්සික බව, ඒ වගේ ඒ අර ධර්මයේ ಗುಣ කියවෙන ඒවයි තියෙන. ඕපනායක බව පච්චත්තං ඒදිතබ්බ විඤ්ඤෝහි කියන. ඔන්න ඔය ಗುಣ ටික තියනවාද කියන පැත්තෙනුත්. දහම දැක්ක කෙනා දකින්නේ ඔන්න ඔය ටික. එහෙම නැතුව සංකාරය කියන එකට අපේ තේරුම දැම්මනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු බවනේ සංකාර. ඒක අපේ තේරුම. ඒ කියන්නේ බුදුහාමුදුරෝ පහළ වෙන්න කලිනුත් සංකාර කියන වචනෙට ලෝකේ තේරුමක් තියෙනවා. සකස් වෙන බව. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව. ඒක භාෂාව ඉගෙන ගත්ත ඕන කෙනෙක් දන්නවා. දැන් පාලි ඉගෙන ගත්ත ඕන කෙනෙක් දන්නවා. සංකාර කියන්නේ දැන් සකස් වුණ දේවල්නේ හේතුපත්යෙන් හටගත්තු දේවල්නේ. දැන් අපිට හිතෙනවා ඕක දැනගත්තාම මේ ලෝකෝත්තර දර්ශනයට ආවා කියලා. එහෙම ආවා නෙවෙයි. ඒ අපි භාෂාව ඉගෙන ගත්තා. පාලි භාෂාවයි. ඒ භාෂාර්ථය තේරුම් ගත්තා. ඒක තේරුම් ගත්තා කියන්නේ ලෝකෝත්තර දර්ශනයට ආවා නම් නෙවෙයි. ඒකට මේ මිනිස්සු කතා කරන භාෂාවෙන් බුදු කෙනෙක් වෙන්නන්න උත්සාහ කරන්නේ ලෝකෙන් එතෙර වෙන පැත්ත. එතකොට අන්නේ ලෝකෙන් එතෙර වෙන පැත්ත දකින්න කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔය රන්දිදී මුතුමෙනෙක් මොනවා හරි කාලේ තිබුණ සීරම මේ ගොම පිටක් තරම්වත් හරයක් තියනවද ගතයුත්තක් තියනවද තියනවනම් සසරේ ඉන්න එක හොඳයි. මේ නිවනක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවයි හරයක් තියනවනම්. ඉතින් මේ ආර්ය දර්ශනයේදී තේනවා එහෙම ඒ ලැබෙන ගතියම කියන්නේ සංස්කරණ ස්වභාවය, අවිද්‍යාව. අනේ මේ මට්ටමින් බැලුවොත් මං හිතන්නේ ওই සූත්‍රය විතර නෙමෙයි ඕන සූත්‍රක ඒ තේරුම ගැන අදහසක් ගන්න එක. ඒ කියන්නේ අපි දන්න අදහස නෙවෙයි. අපිට ගැළපීලා තියෙන අදහස නෙවෙයි. අපි හිතන දේ නෙවෙයි බුදු කෙනෙක් පෙන්වන්නේ. අපි නොදන්න දෙයක්මයි. ඒකයි අපිට මේ බුදු දහමකින්ම මේක තේරුම් ගන්න ඕන. බුදු දහම ඇහෙන්නම ඕන. බුදු දහම ඇහෙනවා කියන්නේ අපි දන්න දේ නෙවෙයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. අපි දන්නේ නැහැ. ඔන්න එතකොට හොයන්න දෙයක් තියෙනවා. එතකොට මේ ධර්ම ඇහුනොත් හොයන්න යෝනිසෝමනසිකාරේ කරන්න පුළුවන්. අපේ තේරුමට ගැළපුණොත් අපිට හොයන්න දෙයක් නැහැ. යෝනිසෝමනසිකාරේ කරන්න බෑ. තේරුවන් සරණයි.
එම සම්මතය ඔබතුමා මේ විස්තර කරපු දෙය මට පැහැදිලි. නමුත් අර මට තාමත් ඒක මේ එතන ඒ කාරණාව අපැහැදිලි. ඒකට හේතුව සමහර අපලට මම මේ නැති දෙයක් ආයෙ හිතේ තියාගෙන ඉන්නවාද කියලා හිතනවා. දැන් මේ දැන් බුදුරජාණන්සේ එතනදී පෙන්වන්න හැදුවේ ඒ දැන් ඉස්සල්ලා කිව්වනේ ගෝපිඩක් තරම්වත් හරයක් නැහැ කියන එක. ඒතොර එහෙම දෙයක් ඒ උපමාව දීලා අතීතයේ උපමාවක් අරගෙන නැවතත් එවැනි දෙයක් එක සංසන්දනය කිරීමක් කළේ එතන වෙනත් දෙයක් පෙන්නනවා කියන කාරණාව ස්වාමීන් වහන්සේ ඉස්මතු කරනවා. ඉතින් එතකොට ඒ කාරණාව තමයි මට පැහැදිලි නැති. ඉතින් මට එතන ඒ මම වටහා ගත්ත විදිහට මට හිතෙනවා දැන් ඒ සංකාරයත් ඒ කියන්නේ දැන් බෝධිසත්වෝ බුදුරජාණන් වහන්සේ කියන බෝධිසත්වෝ කාලේ වෙච්ච පරණේ සිද්ධාන්තයක් ලොකු වටිනාකමක් තියෙන දෙයක් ගැන. නමුත් ඒකත් මේ දැන් මේ බුදුසසුනේ කතා කරන මොහොතේදී ඒකත් සකස් කරගත්ත උපදවාගත්ත දෙයක් ඇටියට බලනකොට ඒකත් මේ අනිත්‍ය වෙලා අනිත්‍ය වෙන දෙයක්. ඉතින් ඒකෙත් හරයක් නැති දෙයක් කියන එක තමයි ඒ පැත්තෙන් බැලුවොත් තේරෙන්නේ. නමුත් අර ස්වාමිනාසේගේ ඉස්මතු කරලා පෙන්වන්න හදනවා වෙනත් ක්‍රමයක් වෙනත් දෙයක් කියලා. ඉතින් එන්නේ ඒ තමයි මට මේ මොකද්ද මේ වෙනස් දෙය කියන කාරණාව තමයි අටහ ගන්න අමාරු. තේරුම් ගන්න.
ඔකේ මං හිතන්නේ ඔබතුමිය මතු කරන්නේ ඇයි මේ අතීත දෙයක් කියන්නේ කියන එක. වෙන්න
පුළුවන්. එහෙමයි මහත්මයා. මොකද ඊගා සූත්‍ර දෙකෙත් මේ කියන අනිත් තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් ඇවිල්ලා ඒකම අහනකොට ඒ භික්ෂුන් වහන්සේලාට එවැනි අතීත කාරණාවක් අනම් පැහැදිලි කරන්නේ නැහැ. ඒ පළවෙනි ස්වාමීන් වහන්සේට විතරයි අතීත කාරණාව නම් පැහැදිලි කරන්නේ. ඒකේ ස්වාමීන් අපේ ස්වාමීන් වහන්සේ ඉස්මතු කළ පෙන්නවා එතන වටිනාකමක් එක්ක මේ අතීත කාරණාව පැහැදිලි කරා එතන මේ වෙනස්කමක් තියෙනවා කියලා. ඉතින් එතකොට ඒ වෙනස්කම මොකක්ද කියන එක තමයි මට තේරුම් ගන්න.
ඔව් දැන් ඔන්න මේ වගේ දෙයක් තියෙනවා. දැන් අතීත දෙයක් කියනකොටම අපි දැන් සමහර විට ලෝකෝත්තර දර්ශනයේ කතා කරලා අතීතය මේ ඉපදිලා නැහැ නේද? අතීතෙ ගෙවිලා ඉවරයිනේ. මොකටද අතීතයක් ගැන කතා කරන්නේ? ඕක මුලාවක්නේ කියන පැත්තෙන් එක අදහසක් එනවා. නේද? අතීතෙ කියන එක විද්‍යාවෙන් හදපු දෙයක්. ඒකට අතීතය කියන එක තව ඉදිරියට ගියොත් ලෝකෙට අයිති දෙයක්. ඔතන බලන්න ಜಾති දෙකක් තියෙනවා. ඇයි බුදු කෙනෙක් මේ වගේ දෙයක් දේශනා කරන්නේ? එතකොට දැන් බුදුහාමුදුරුව පැහැදිලිව පෙන්නලා තියෙන අතීත ගැන හොයලා වැඩක් නැහැ. අතීතං ආන්වාගමේ අතීත අනුව යන්න එපා. අනාගතේ ප්‍රාර්ථනා කරන්න එපා. නප්පටිකංකං අනාගතේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා ඒ බත්තිකරත්ත සූත්‍රවල කියන. හැබැයි අපිට වෙන සූත්‍රවල අහුවෙනවා අතීත බෝධිසත්ත්ව ඒ චරිත උදාහරණ තරම් ධර්මයේ දේශනා කරනවා. අපි එක පැත්තකින් හිතන්න ඕන මේ මතු කරන්න හදන කරුණ මොකක්ද? දැන් මේ අතීතය ගැන හොයන්න එපා කියන කරුණ නෙමෙයි මෙතන ප්‍රකට කරන්න හදන්නේ. ඒක කියනහන අතීතය කියලා පොදුවේ කතා කරනවා මෙතන. මේ කාටද මේක දේශනා කරන්නේ? ප්‍රත්‍යක්ෂන පිරිසකට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ අතීතය වැරදි කියලා දන්න අය නෙමෙයි. කාලත්‍රය වැරදි කියලා දන්න අය නෙමෙයි. එහෙම නැත්නම් මේ 11 ආකාර රූපයම ඔක මේ අවිද්‍යාව මත කියන එකක් දන්න කෙනෙක් නෙමෙයි. දන්නවා කියන්නේ සම්මා දිට්ඨියනේ. දැන් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න සාමාන්‍ය කෙනෙකුට කරන උදව්වක්. ඒකට අපිට ඔය අතීත කරුණ කියන පැත්තෙන් නෙමෙයි ඔතන හිතන්න. එහෙම ඒ පැත්තෙන් අවශ්‍ය නැහැ හිතන්න පුළුවන්. ඒ වුණාට දැන් බුදුහාමුදුරුවෝ මතු කරන්නේ මම මේ අතීත කරුණක් කියනවා කියන එක මෙනෙහි කරන්න කියන එක නෙවෙයි. ඒ කරුණේ මොනවද කියන්නේ? මහා වස්තු සම්භාරයක් තිබුණ කාලයක්. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ මෙච්චර රන් රිදී මුතු මැණික් කරව මේවා මෙහෙම තියනවා කියන එක අපිට හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ මිනිස්සෙකුට ලබන්න පුළුවන් උපරිම සම්පත් දැන් අපිට මේ තියෙන ටිකක් මදි තව මොනවා හරි ලබා ගන්නනි ප්‍රත්‍යඥය උත්සාහ කරන්නේ. දවතන ඒ පැත්තෙන් බලන්න. ඒ කියන්නේ මෙන්න මේවා මේ අපිට තියෙන මට්ටම නෙමෙයි මේ මුළු ලෝකෙම ලැබුණත් වගේ. ඒ ඕවා ටිකක් සංකාර ගොඩක් නේ. සංස්කරණ කියන ධර්මතාවය. ඒකට මෙතන අර ඒ කාලය පැත්තේ අදහසකට වඩා මෙතන ගන්න තියෙන්නේ දැන් මේ රූපයට ඇලෙනවනේ, රූපයට මුලා වෙනවනේ, රූපය ඇත්ත කියලා රූපේ බැස ගන්නවනේ. අන්න එතන තේරුම් ගැනීම තුළ ඒ දුක්ඛාරය සත්‍ය දකින්න, චතුරාර්ය සත්‍ය දකින්න, ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න පැත්තා. එහෙම පෙන්නකොට බුදු කෙනෙක් පෙන්වන්නේ ඔය මේ සූත්‍රවල ගත්තහම දැන් ඉස්සෙල්ලා දහම කියලා ඊළඟට පෙන්වන්නේ ලෝකයාට ප්‍රකට වෙන තැනකින් ඒක හොයන හැටි. ඒක ඕන සූත්‍රක දකින්න පුළුවන්. දැන් අපි කජ්ජනීය සූත්‍රය ගොඩක් කතා කරන්නේ. ඒකේ ගත්තොත් ඉස්සෙල්ලා රූපය මොකද්ද කියලා එක පැත්තකින් පෙන්නනවා. අර රූපේ හම්බ වෙන අවස්ථාවට පෙර ජීවිත සිහි කරනකොට මෙන්න රූපේ සිහි කරන්න රූපස්කන්ධයමයි සිහි කරලා තියෙන්නේ. අතීතේ මෙහෙම හිටියයි කියලා. ඒ ලෝකයට වෙන දේ. ඊට පස්සේ ධර්මයක් දේශනා කරනවා. රූපය කියලා තියෙන්නේ මොකටද? කිංච වික්කේ රූපං වදේත රූපතිති. රූපණයටයි රූපය කියලා තියෙනවා. ධම දේශනා කළා. දැන් ධම දේශනා කළාට අවබෝධ වෙන්නේ නැහැ නේ අහන කෙනාට. ඔන්න ඊළඟට දෙනවා විස්තරයක් නුවණ තියෙන කෙනාට මෙනෙහි කරන්න තැන් ටිකක්. අනේ ඉතෙන්දී අන දැන් ඔකෙත් සූත්‍රෙත් ඒ විදිහට බලන්න. දැන් අර විස්තර ටික කිව්වට පස්සේ දැන් දහම කිව්වට මේක තේරෙන්නේ නැහැ. මේ හරයක් නැහැ කිව්වට සාමාන්‍ය කෙනාට තේරෙන්නේ නැහැ. ඒතකොට දැන් විමසන්න තැනක් ඊළඟට දෙනවා. ඔය කේන රුප්පති මොනවයින්ද රුප්පනේ කුසගින්නෙන් පිපාසෙන් ඔන්න දැන් මේ දෙන්නේ අර විචක්ෂණේට කරුණ. අන්න ඒ වගේ එතන හිතන්න දැන් අතීතෙ මෙන්න මෙහෙම සම්පත් තිබිලා තියෙනවා. දැන් ඒක අපිට ලෝකිත අයිතිමත්කමකින් ගහණය වෙන තැනක් තියෙනවානේ. අපිට ওই සම්පත් තිබුණා නම් මොන වගේද කියලා. දැන් අපිට බඩගින්න හැදුණා නම් මොන වගේද? පිපාසය හැදුණා නම් ඒ අවස්ථාවට ගිහිල්ලා දැන් මෙනෙහි කරන්න පුළුවන් ඒ බුදුහාමුදුරුවෝ මතු කරන්න හදන කාරණාව මොකද්ද මේ? මේ බඩගින්න ගැන කියන්නේද? කුසගින්න පිපාසය ගැන කියන්නේද? මේ ශරීරය ගැනද කියන්නේ? නෑ ඒක ඉක්මවා යන්න අදහසක් කර අරකට එක්ක දැන් රූපය හම්බ වුණා නම් ඕක රූපණයක් කියන අදහසනේ දැන් දෙන්නේ. ඒතර බඩගින්නේදී අපිට හම්බ වුණ රූප මොනවාද? ඒතර අපිට හම්බ වුණ රූපයි ඇයි බුදුහාමුදුරුවෝ ඕකට රූපණේ කියලා කියන්නේ? අන්න විමසනවා. ඒතකොට දැන් මෙතන අර රජුවන්ට මෙච්චර දේවල් තිබිලා තියෙනවානේ. දැන් අපි යන්නවනේ ඒ අවස්ථාවට. අපිට ඕල් ටික හම්බ වුණා. අපිට ඔය එකක් හරි මණික් ගලක් වටින මණිකක් හම්බ වුණත් රත්තරන් බඩු හම්බ වුණත් අපේ තත්ත්වේ මොකද්ද? අනේ ඒ මානසිකත්වයට ගිහිල්ලා දැන් අපට පේනවද මේ සංස්කරණයක් කියලා? අනේ දැන් ඔය සංස්කරණය තේරුම් ගන්න තැනක් දෙන්නේ. එතකොට ඊළඟට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධහම අපට ඇති වුණ අදහසෙන් එහාට ගිහිල්ලා බලන්න උත්සාහ කරන්න ඕන. අන්න එතකොට මේ මතු කරන්න හදපු අදහස මේ අදහසෙන් දෙයක්. ඒ කියන්නේ විචක්ෂණයට නැත්නම් යෝනිසෝමනසිකාරයට අවශ්‍යදී මතු කරගන්න පුළුවන්. ඒ යෝනිසෝමනසිකාරය කියන්නේ ධහම දැක්කා නෙමෙයි, අන්නේ විදිහට මෙනෙහි කරනකොට අර ඥානය පහළ වෙන්න උපනිෂ්ප්‍රයක් කරගන්න පුළුවන්. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි මහත්. යමක් පැහැදිලුණා එතන කියලා, ඒ කියන්නේ ඔබතුමා එතනදී ඉස්මතු කරේ. දැන් මේ කතාව අහනකොට මට අර වටිනාකම ගැන අදහසක් එනවා. ඒ අදහස සංස්කාරයක්, සකස් කරගත්ත දෙයක්. ඒක අනිත්‍යයි කියන ස්වභාවය තමයි ඒ එතනදී ඉස්මතු කරගන්න ඕන කියන අදහසක් තමයි ආවේ.
තිරුවන් සරණයි. ඒක අනිත්‍යයි හරි අපිට එකපැරේට එන්නේ ආනේ අනිත්‍යයි කියන එකදී මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් ඒ අපිට මූලික වෙන අදහස. දැන් එතනින් යෝනිසෝ මනසිකාර කරනකොට ඥානය පහළ වෙන්න උපනිෂ්ඨයක් තියෙනවා. ඒතකොට ඥානය පහළ වෙනකොට තියෙන්නේ අපි ඔය හිතපු දේ නෙවෙයි. එතකොට අපේ අදහසෙන් ඉක්මවා ගිය ලෝකෝත්තර දර්ශනය. තිරුවන් සරණයි.
මහත්ම තව පොඩි කරුණක් මට මතක් කරන්න ඕනේ කියලා හිතන ගියපාර සාකච්ඡාවේදී ප්‍රශ්නයක් මතු වුණා. නැත්නම් කෙනෙක් යම් මහත්මයෙක් කිව්වා අර සම්මාදිටියට පැමිණිච්ච කෙනාට, ඒ කියන්නේ සෝතාපන්න කෙනාට ඥානයක් තියෙනවා සතරපායෙන් මිදුණා කියන කතාවක් අපි සාකච්ඡා කළා. එතනදී ඊයේ ස්වාමීන් වහන්සේ අපේ අඟුතනිකායේ පහ දේශනාවලදී සෝතාපදිශේෂ සූත්‍ර කියන සූත්‍රයක් සාකච්ඡා කළා. ඒකෙදි සරිත් ස්වාමීන් වහන්සේ අර අන්නතීත කරාමයකට ගිය වෙලාවකදී ඒ අන්නතීතකේ අහනවා මේ උපාදානයේ ශේෂයක් ඇතිව මිය යන අය සතර පායෙන් මිදලා නැහැ. ඒ කියන්නේ නිර්වේත යනවා, പ്രേත ලෝක, තිරිසන් ඒ වගේවට යනවා කියලා. එතකොට සරිත් ස්වාමීන් වහන්සේ කියන්නේ නිශ්ශබ්ද වෙදලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා. එතනදි තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ, එහෙම නැහැ, මේක මෙහෙමයි වෙන්නේ කියලා එතනදි පැහැදිලි කරනවා. එතකොට ඒ කාරණාවෙන් විස්තර වෙනවා සරිත් ස්වාමීන් වහන්සේ එතනදි පැහැදිලි නෑ. සරිත් ස්වාමීන් වහන්සේ සෝතාපන්න බව පැහැදිලි, සෝතාපන්න කෙනෙක් නිසා. නමුත් රහත්ද කියන එක පැහැදිලි නෑ. නමුත් එතුමා උන්වහන්සේට තිබුණේ නෑ ඥානෙ. බුදුරජාණන් කිව්වෙන් පස්සේ තමයි ඒක දැනගත්තේ. බුදුරජාණන් කියන මම මෙතෙක් කල් නොකිය අනිත් අය අප්‍රමාදී වෙනවා ඒ කාරණේ දැනගෙන ඉගෙනන් කියලා.
ඔව්, එතන අපේ සාකච්ඡාවේදී මං හිතන්නේ මං කිව්වේ නෑ සෝවාන් කෙනාට මේ ඥානය තියෙනවා කියලා.
නෑ නෑ, ඔබතුමා කිව්ව නෙවෙයි. යම් මාත්මයකේ ප්‍රශ්නය ඇහුවා ඒකට අවශ්‍ය නම් ඒ සෝපත් සූත්‍රය අඟුතනිකාය 5 තියෙනවා. ඒක කියපු ගන්න පුළුවන්. ඒ සාකච්ඡාවට ශ්‍රවණය කරන්න පුළුවන්
ඒක. සෝවාන් වුණා කියන්නේ ඥාන 4 පහළ වුණා කියන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං ඒ ඥානනේ. තෙන්දි ආ මං ආයේ අපාය යන්නේ නැහැ කියලා ඥානයක් පහළ වෙනවා කියලා එකක් කොහෙවත් කියලා නැහැ. ඒක බුද්ධ දේශනාව අනුව පස්සේ තැනක කියනවා සෝවාන් පුද්ගලයා මේ මේ මේවයි බව්‍ය නැහැ මේ තැන්වල උපදින එක. ඒ අර අටපාරක් උපදින එක බව්‍ය නැහැ. බව්‍ය නැහැ කිව්වා කියන එක නැතේ බවන් අත්ත මං ආදීන්ති කිව්වට ඔන්න දැන් ඥාන සම්මාදිටිය පහළ වුණා කියමුක කෙනෙකුට. ඒ නැත්තම් සෝවන් වුණා කියමුකෝ. එතකොට එයාට තේරෙන්නේ නැහැ ආමන් අතපාරක් උපදින්නේ නැහැ කියලා. ඒක එන ඥානයක් නෙවෙයි. ඒ වගේ ආයේ අපාගත වෙන්නේ නැහැ කියන ඥානෙ සෝවන් වුණ ගමන් එනවා කියලා එහෙම ධර්මේ නැහැ. ඒ සෝවාන් කෙනාගේ ලක්ෂණ බුදු කෙනෙකුට ගෝචර පැත්තෙන් බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනා නිසා එතෙන්දී මේ මෙහෙම වෙනවා කියන මේ ඥානයක් පහළ වෙන්නේ නැහැ. සමහර විට මේ සෝවාන් වුණාද කියලා අර දන්නවද කියලා අහන්නේ. ඉතින් ඒවා මේ දැන් සෝවාන් වෙන කෙනා දැන් හිතලා බලන්න අපි සෝවාන් වුණ කෙනෙක් ගන්නකෝ කොණ්ඩඤා බ්‍රෝ හරි සරියුත් සාමුදිරෝ හරි. දැන් අපිට ඔය කතන්දර තියෙන්නේ අපි සෝවාන් වුණා කියන්නේ මොකද්ද කියලා හොඳට ඉගෙනගෙන තියනානේ විස්තර ටික. සෝවාන් වුණත් අය අපාගත වෙන්නේ. සෝවාන් වුණත් මොකද්ද අතපාරක් උපදින්නේ. ඈ ඕවා දැනගෙනද මේගොල්ලෝ බණ අහන්නේ? යේ ධම්මා හේතුප්පබව කියලා ඇහුවේ ඔවා දැනගෙනද? නැත්නම් යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා තේරුම් ගත්තේ අර කියපු ටික දැනගෙනද? දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔවා කොහොම දැනගෙන ඉන්නවා? අපේ දැනුම තියෙනවා. ඒක හිතනවා මේ ඥානෙ පහළ වුණා කියන්නේ අපි දන්නේ ටික කොහොම දැනගත්තා කියලා. එහෙම දැනුමක් ගන්න විදිහක් නැහැනේ. ඒක තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ පස්සේ සෝවාන් කෙනා මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරපු ඔක්කොම සෝවාන් වුණා කියලා මේ අවබෝධ වෙන දේවල් නෙවෙයි. දැන් ප්‍රහදිලිව තියෙන්නේ මෙන්න මේ ඥාන හතර සම්මාදිට්ඨිය ඇති වුණා කියන එක. දැන් අනිත් ඒවා එකයි අපේ අදහස් ටික අතෙන්ට රින්ගනවා. ඒක මම හිතන්නේ සාකච්ඡාවේදී මේ මතු කරන්න උත්සාහ කළා. ඒක නොතේරුණා නම් එතන ආපහු මේ ටික අහන්න වෙනවා. දැන් ඒකේ අර මහානාම ශාක්‍ය ඇවිල්ලා අහන්නේ. ඒ එතනිනුත් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ මෙහෙම මේ අපි වැරදි වැඩ කරන්න වෙනවා අපේ රාජකාරියේදී මේ එතකොට ඒ වෙලාවේ මරුමත් අපාගත වෙයිද? එතකොට ඒක එයා දැනගෙන හිටියනම් බුදුහාමුදුරන්ගෙන් අහන්නේ නැහැ. ඒතර බුදු කෙනෙකුට තමයි මේ පැත්ත ගෝචර. එහෙම ඒක සෝවන් වුණාට ඔක්කොම අවබෝධ වෙනවා මේ ලෝකේ තියෙන ඒවා කියන කතාවක් කියන්නේ නැහැ. මේ අඩුගානේ මේ ධර්මයේ තියෙන වචන ටිකවත් දැනගත්තා කියලා එකක් වෙන්නේ නැහැ. ඒ අනිත් පැත්තක තියෙමුකෝ. දැන් සෝවාන් වුණා කියලා මේ අභිධර්මයේ පිටකේ තියෙන විදිහට කියන්න පුළුවන් කතාවක් එන්නේ නෑ. මේ වචන එකක්වත් දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි ඥාන වල කිසිම ගැටලුවක් වෙන්න බෑ දහමට අනුව. ඒකට අපිට දැන් මොකටද මේ දහම උදව් කරගන්න පුළුවන්? අපිට ඕන දැන් සැකයක් එනවා. දැන් මං සෝවාන් වුණාද දන්නේ නෑ. භාවනාව කරගෙන යනකොට අත්දැකීමක් ඇවිල්ලා ඔන්න සෝවාන් වුණා කියලා හිතෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. හිතනවා විතරක් නෙමෙයි, දැනෙන්න පුළුවන්. නැත්තම් කවුරු හරි කියන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අර අහලා තියෙන දහම් කරුණු වලට ගලපලා බලන්න, ඇත්තටම මේකද මේක වෙන්න පුළුවන්ද බැයිද කියන එකට. අනේ ඒ ගැළපීමේදී බොහොම පරිස්සමෙන් ඔක ලෝකයාට අයිති තේරුම නෙවෙයි, බුදු කෙනෙක් මතු කළ තේරුමත් එක්ක බලන්න. අන්න එහෙම උදව්වක් ගන්න තමයි මේ දහම විමසන එක උදව් වෙන්නේ. ඒ කියන්නේ අපි තව විදිහට කිව්වොත් වැරදු නැතන් තේරුම් ගන්න. එකයි මං කියේ, වැරදි තැන් පෙන්නලා දෙන, මට මෙතනයි වැරදුනේ කියලා පෙන්නලා දෙන කෙනා මම දකින්නේ කල්යාණ මිත්‍රෙක්. මගේ මං මේ කියන එකේ මෙන්න මෙතන වැරදි කියලා පෙන්නලා දෙනවා නම් එයා මට කල්යාණ මිත්‍රෙක් වෙනවා. මොකද ඒක මං දහම අහලා තිබුණාට මට එතන පෙනිලා නෑ. මේ බුදුහාමුදුරුව මත කරලා තියෙන්නේ මේ වගේ අදහසන්නේ හොම හිතන් හිටියට. දැන් අපි දන්න දේ නෙවෙයි එතනින් එහාට ගිය දෙයක්. අනේ මේ මත්තනේ දහම විමසන්න ඕන. පෙරවන් සරණයි. තව කාට හරි ගැටලු තියෙනවද?
පෙරවන් සරණයි රවි මහත්තයා, අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙට මේක ඉස්සෙල්ලා කිරිච්ච ප්‍රශ්නෙට අර ඔබතුමා කරපු විග්‍රහයම සනාථ වෙන විදිහේ කාරණාවක් තියෙනවා කියලා කියන්න හිතනවා මට. දැන් ඒ සූත්‍රය අර ඒ රජතුමාට ලැබිච්ච සප සම්පත් ගැන විස්තර කරන්නේ ඉස්සල බුදුරජාණන් වහන්සේලා අත්ලාභ අත්භාව පටිලාභ කියලා විග්‍රහ කරන අතරතුර ඒකට අනුකූල බැලුවොත් අර ඒ එක එක අවස්ථාවක් කියන්නේ අත්භාව පටිලාභයක්ම කියන විදිහට අරගෙන බැලුවොත් අර අතීතයට යොමු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතන සිද්ධ වෙන්නේ අත්භාව පටිලාභයක් කියලා අරගෙන ඒකට ඒ ධර්මතාවය යෙදෙන එක වගේ අදහසක් තමයි මට ආවෙත් මේ ඒ එතන මට ඉදන එක වැදගත් කියලා අර අර නිදර්ශන දෙන්නේ ඉස්සල්ලා බුදුහාමුදුරුවෝ කියන ටික මේ අත් ඒ කියන්නේ අපිට වටිනාකමක් තියනවා කියලා හැඟෙන ඒ යම් යම් අවස්ථා තිබුණද ඒක අත්භාව ප්‍රතිලාභයක්මයි කියන එක මුලින් කියලා තමයි අර ටික කියන්නේ. ඒකවත් කරන්න
ඒක හුඟක් වැදගත්. දැන් අපි ඒ සූත්‍ර හොයනකොට මං කිව්වේ දැන් බුදුහාමුදුරෝ ඒ කරුණ කියන්න කලින් ගොඩක් වෙලාවට දහම් කරුණක් කියා දෙනවා. ඊට පස්සේ ඒක තේරුම් ගන්න දැන් සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටමේ උදාහරණයක් දෙනවා මෙන්න මෙතනින්. මේ ඒ කියන්නේ ඒක කියලා නැහැ. ඒ අපි ගන්න ඕන මෙතනින් අපි ඒ බුදුහාමුදුරුවෝ මේක කිව්වේ මෙතන මෙනෙහි කරන්න දෙයක් තියෙනවා, හොයන්න දෙයක් තියෙනවා. එතකොට අපි රැවටෙන තැනක්මයි ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. එතකොට අන්නේ මත්තමෙන් ඒක විමසන්න ඕන. දැන් අපිට මේ ටික තිබුණොත් මේ රන්රිදී මුතුමැණික් එහෙම තිබුණොත් අපේ තත්ත්වය මොකද්ද? අපිට හිතෙන්නේ කොහොමද? එතකොට අන්න අර කිව්ව අත්භව ප්‍රතිලාභයක් කියන එකද අපිට ඇවිල්ලා තියෙන්නේ? එහෙනම් අන්න එතනින් ඉක්මවා යන දර්ශනයන්නේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඉතින් අපිට අර රජ්ජුරුවම වාගෙන අතීතේම වාගෙන රජ්ජුරුවන්ට මෙහෙම වුණා කියන ප්‍රත්‍යක්ෙන් හොයනවට වඩා අපට වටිනවා කියලා හිතෙන යම් කිසි ස්වභාවයක් හම්බ වුණොත් මෙතන මෙන්න මේ අත්භව ප්‍රතිලාභයක් නේද? මේක සංස්කරණයක් කියලා දැක්කේ නැත්නම් අන්න ඒ වගේ ඒ දහම මතු කරගන්න අවස්ථාව තේරුම් ගත්තොත් එතන මේ දැන් හොයන්න දෙයක් තියෙනවා, විචක්ෂණය කරන්න දෙයක් තියෙනවා. ඒක උදව් වෙනවා මේ උපනිෂය වෙනවා. මේ දහම අවබෝධයට නැත්නම් ඥානය සඳහා කියන පැත්තක් වගේ තමයි මට වැටහෙන්නේ. බොහොම වටිනවා මේ මතු කරපු එක. තමත් මහත්තයා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මාතර බොහෝ කින්නේ අත්බව පටලාභය ගැන මතක් කරපු එක ගැන තෙරුවන් සරණයි.
ප්‍රවි තෙරුවන් සරණයි. එතනර චමත්මත්තයයේ දක්කපුය අත්බව පටිලාභයයි. එතනින් අත්බව පටිලාභය නිසාම අපි අර අත්තවාදී පාදණය කියන්නේ අනාගාමී පවා ඒ අත්බව පටිලාභය නිසා මේ අත්බව පටිලාභය නිසා අත්තවාදී පාදණය ඇති කර ගන්නවා. ඒ නිසා තමයි අනාගාමී කුණක බ්‍රහ්ම ලෝකෙක ඉන්නේ කියලා වගේ අදහසක් තියෙනවා. එතනත් ඒ කියන්නේ ඒ තොර අනාගාමී කැතරම මේ අපි කියන දැන් කිව්වා මේ material things නෙවෙයිනේ අල්ලගන්නේ. එතකොට එයා මේ අල්පත්වත් අල්ලගන්නේ මේ ධර්මයමනේ. ඒ කියන්නේ මේ කියන මේ එක්කෝ කාර්යස්ථානක මාර්ගයේ මොවගේ දෙයක් නේ. අනේ ඒක පොඩක් කවුරුත් ඒ අනාගාමී තමන් අත්වාද උපාදානය කියන්නේ මම වගේ කියලා ගන්නේ මොනවද එයත් අනාගාමී කෙනෙක්. එතකොට සුද්ධවාසයකට කියන්නේ රූපපත් ලෝකයේ ලොකුම තැනකට යන්නේ කොහොමද? එයා තව ටිකක් අතහැරියොත් එයා ගිහිල්ලා අරූපී කියන්නේ නියෝ සංඥා නාසංඥා ඇතිනේ වගේ, එහෙම නැත්නම් ආකාශ සංඥා ඇතිනේ වගේ අරූපී තලයකට ගියොත් එයාට වෙන අපහාසිය. ඒක කොහොමද වළක්වගන්නේ? අපි යනෝනම් ගරිල්ලාවත් යන්න ඕන සුද්ධවාසයකට වගේ කියන එකක් වගේ අදහසක් තියෙනවා. ડોક્ટર රවි ඒකම පොඩක ඔබතුමාගේ අදහස පොඩක තව ටිකක් විස්තර කරන්න හොඳයි කියලා හිතනවා. පෙරවන්
සරණා එතන මම පළවෙනි දේ තමයි ඔය අනාගාමී පුද්ගලයෙක් ගැන නෙවෙයි ඔය කතාව එන්නේ. අනාගාමී කෙනෙක් ගැන අහනවා නම් ඒක මේ මම දන්නේ නැහැ. එතන ගන්න ඕන අනාගාමී වෙන්න ඕනේ නැහැ බ්‍රහ්ම ලෝකවල යන්න. අනාගාමී වෙන්න ඕනේ නැහැ නේ අසංඥා නාසංඥා එතනට යන්න. ධ්‍යාන වඩන්න බ්‍රහ්ම ලෝකවල උපදින්න. එතකොට මේගොල්ලෝ මේ අත්භාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන නැහැ එතන. දැන් අපි ගෙහින් භාවනාවක් කරලා සමතේ වැඩලා ඒ මට්ටමටපත් උනත් ඔය ඒක මේ සංඥාන අසංඥා එතනට ආවත් නැත්නම් අනිත් රූපවල මට්ටමට ආවත් මෙතන දැන් අර කියපු එකෙන් වගේ දැන් දැන් සමහර විට ගල් රජිරුවන්ට හම්බ වුණ රන්දිදී මුතුමැණික් වලින් එන සතුටයි මෙන්න මෙතෙන්දී එන සතුටයි අරගෙන බලන්න පුළුවන්. ඔතන දැන් අත්භාවය එක්කාපු එකක්ද? අත්භාව පරියාපන්න දෙයක්ද? මෙතනින් ඊට එහාට දෙයක් තියනවාද? මේ ලෝකෝත්තර දර්ශනය කියන එක ඒක ඉක්මවා යන දෙයක්. අනේ ඒ සඳහා මෙනෙහි කිරීමකට තමයි මේ කියන්නේ විමසන්න දෙයක් තියෙනවා. මේ අපි දන්න අපි හිතන තැන නෙමෙයි. ඊට වඩා එහාට ගිය දෙයක් මේ දහමේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. තෙරුවන් සරණයි.
එතන ડોક્ટર යමලස් කියලා දැන් අනාගාමී කුණත් ඒ අත්භාවය කියන එක ගන්නවා කියලා ඒ මට නම් හිතුනේ. එතන කියන්නේ අපි දැන් හිතුවට එයාට අත්භාවයක් නැහැ කියලා ඒක වැරදි වගේ කියලා මට හිතුනේ. මම ඒක තමයි මම ප්‍රශ්නේ හනත් හිතුවේ. දික්කත් කියලා ඒක කොට හදන්න උදේ.
ඒකනම් මම දන්නේ නැහැ. ඒක මට කමෙන්ට් කරන්නත් බැහැ. අයි මත් කමට. ඒක අනාගාමී කෙනාට කොහොමද හිතන්නේ කියන එක. අපි අර අපේ මත් කමට මේ සෝවාන් වෙන්න අවශ්‍ය ටික සම්මා දිට්ඨිය ඇති කරන්න අවශ්‍ය මත්තම තමයි ඒ කියන්නේ මට සාකච්ඡා කරන්න පුළුවන්. අරවට්ටව මට ගෝචර නැහැ. තිරුවන් සරණයි.
බොහොම පිං ડોක්ටරි. බොහොම පිං. කියන්නේ අපිට නිකන් අර මට තේරෙනවා කියන්නේ ඔබතුමා යසනා කරන්නේ නිකන් අපි දැන් මේ ඉඳන් කර ආදී තියෙන පාචාන ගැන කතා කරනවා අපි ඔයකට මට තේරෙනවා බොහොම පිං තේරෙනවා. තවද මේ හරි මේ සවිඥාන්සිය මතක් කරා මේ හොඳ උදාහරණයක් මම හිතන්නේ අපි කාට මේ ගන්න පුළුවන් අර මේ මහා මාළුන්ගේ සූත්‍රයේ දේශනා කරපු ඒ සක්කාය දිට්ඨිය අර මේ සංයෝජන ගැන ඔරම්බගී සංයෝජන ගැන අහනකොට මේ සක්‍රීය චිකිත්සා සීලබද සමස් කිව්වම කවුද හොම කිව්වේ කියලා බුදුපියා ප්‍රශ්න කරද්දී අර ඒක සක්‍රීය විත්‍ය ධන්න දකින්න කෙනයි මේ සක්‍රීය කියන එක දකින්න ධන්න දකින්න කෙනයි ඒක සක්‍රීය විත්‍ය විදියට දැනගත්ත ගමන් ඒක දුරු කරනවා කියන එකට ඔබ සරලවම හොඳ උදාහරණයක් දුන්නා මේ කඩක් මම හිතන්නේ හොඳ මේක කොබතුමත් ඒක මම හිතන්නේ තව ටිකක් විස්තරත් හොඳයි කියලා හිතුණා මේ අර්ගෙනෙන් කියන්නේ පිටිපස්සේ පැල්ලමක් තියෙනවා නම් එයා ඒක දන්නේ නැහෙනි. ඒකට ඇත්තටම එයා ඒකන රේස් වෙන්නේ නැහැ ඒක දන්නේ නැහැ. හැබැයි අර පිටිපස්සේ පැල්ලමක් තියෙනවා කියලා දකින්න කෙනෙක් එයා ඒක සෝදගන්න මහන්සි ගන්නවා වගේ එකමක් තියෙනවා කියලා දකින්න කෙනාර මේ ප්‍රසවස්තර ශාක්‍ය විදියට විස්තර කරා මේ ඒ වගේම මේ ඒ දැක්කොත් ඉතින් අනිවාර්යෙන් ඒක සෝදගන්න ඕනේ. අන්නතර මම හිතන්නේ හරි වැදගත් පොයින්ට් එකක්. අපි හැම වෙලේම මේ සක්කාය දිට්ඨි අපි සොයන්න මහන්සි ගන්නවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි කියන්නේ මොකක්ද කියලා හොයන්න අපි මහන්සි ගන්නවට වඩා අර මේ ප්‍රතිපදාවේ යෑම තුළින් අපිට ඒක දැర్శණය වෙනවා. දැర్శණය ඒක අපි හොයනවට වඩා ඒක මේ ප්‍රතිපදාවේදී අපි හම්බ වෙනවා කියන එක කියන්නේ අපිට නෙවෙයි අතතම මේකේ අර ඔබතුමා විස්තර කරනවා වගේ ඕසෝ මනසිකාරයේ තුලින් මේක දකින්න ඕන කියන එක වගේ දැන් අපි අතතම මේ සාමාන්‍යයෙන් අපි ධර්මයන් කොටත් මේ මම විසින් මට සක්කාය දිට්ඨිය හම්බ වෙන්නකම් මේ ඒ කියන්නේ මේ තියන ආයතන හය තුලින්ම අපි මේ හිතින් හරි මේ දේ සොයන බවක් මේ හැම වෙලේම මානසිකාරයේ තියෙන්නේ. අන්න ඒකෙදි මේ රාත්‍රින්ට යන්නේ කියන්නේ මේ හය ඉක්මවල් ගිහිල්ලා එන යෝනස මානසිකාරයක් බවට පත් කරගන්නේ තවත් කොහොමද කියන එකයි. අන්න මේ වගේ ටික මේ උදාහරණයක් එක්ක කොට තවත් ඔබතුමා තවත් ගැඹුරට ගියොත් හොඳයි කියලා හිතනවා තිරවස.
ඔව් ඒක හරි වැදගත්. අන්න ඒ වගේ තමයි අපි සාකච්ඡා කරන්න ඕන. මේ මොකක්ද මේ සූත්‍රය ආයේ මතක් කරන්න මන සූත්‍රයද ඒක තිබුණේ?
මහා මාළුන්ගේ සූත්‍රය කියලා අර ඕරම්බාගිය සංයෝජන වල ඕරම්බාගිය සංයෝජන මොකක්ද කියලා පුස්පියා අහනවා. ඒකට මහා මාළුන්ගේ සංඥාසේ උත්තර දෙනවා මේ සක්කාය දිට්ඨිය දිලපද ප්‍රාමාස කියලා. එතකොට සකලිතී දිරවල් වලසන් කාමරාග පිටික කියලා. එතකොට බුදුපියා නැවත ප්‍රශ්න කරනවා මේ කවුද හෝ කියලා කියන්නේ. දැන් අපිට එහෙම හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. මේ අපි දැන් දැන මේ අපි මම හිතන්නේ අපිට අපි ඔය ප්‍රශ්නේ අපෙන් එහුවත් අපි හොමුනේ වරබ්බක් සංකෝචන මොකක්ද කියලා අපෙන් එහුවත් අපි කියන්නේ ওই ටිකනේ. එතකොට බුදුපියාම අපව ප්‍රශ්න කරනවා අනිත් පැත්තට මේ කවුද හෝ කියන්නේ කියලා. එතකොට බුදුපියාම කියනවා ඊට පස්සේ ඔහොම කියනවනම් ඉතින් අතදරුවෙක් කියන්නේ මේ උඩ වැලියෙන් එන අතදරුවෙක් එනනම් මේ සක්කාය දිට්ඨිය තියෙන්න බෑ නේද කියලා. අර ඒ වගේ ඒ සූත්‍ර දේශනාව හිතන්නේ හරි වැදගත්. අද සමිංහන්සේ ඔබට ඒකට අර උදාහරණයක් දුන්නා ඒ කොහොමද ඒක වෙන්නේ කියලා. මේ කියන්නේ ඒ පැල්ලමේ කතාවේ පිටිපස්සේ පැල්ලමේ කතාවේ මේක සෑහෙන දුරට හොඳ විස්තරයක් කරා මතක මම හිතන්නේ කාර්තික වැදගත්ේ කතාව තව කට හරි මම හිතන්නේ එක මට වඩා විස්තර කරන්න පුළුවන් මේ
ඔව් හරි ඒක හරි වැදගත්. මොකද මේ අර ඔබතුමා ඉස්සෙල්ලා මතක කළා මේ සක්කාය දිට්ඨිය නැති කරන්නනේ අපි උත්සාහ කරන්නේ නැති කරන්න එක නෙමෙයි. මේ සක්කාය දිට්ඨිය කියලා දකින එක තමයි හුඟක්ම අපහසුම සියුම්ම කාරණය. අනේක මේ මේ ඒ සූත්‍රෙත් දන්නේ මේ තියෙන්නේ ඒක මම ඇහුවේ මන සූත්‍රෙද්ද කියලා. සක්කාය දිට්ඨිය කියලා දකින එක හරිම අමාරු කාරණයක්. දැන් ඒ කියන්නේ ඒක දැක්කොත් තමයි සක්කාය දිට්ඨිය නැති කරන මේ මාර්ගයට වැටෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මේ උපමාව හරි වැදගත්. ඉතින් ඒ වගේ දැන් අපේ මේ කොන්දේ මොනවා හරි පැල්ලමක් තිබුණොත් දැන් අපි ඇඳන් ඉන්න ඇඳුමක මඩ පැල්ලමක් හරි වෙන්න පුළුවන් පිටිපස්සේ කොන්දේ. දැන් අපි ඒක දන්නේ නැහැ. සමහර වෙලාවට අර කුණු ටිකක් ගෑවිලා හරි මොනවා හරි ගෑවිලා තිබුණාට අපි දන්නේ නැහැ නේ කුණු පැල්ලමක් තිබුණාට. ඔක් කවුරු හරි පෙන්නුවොත් ඔන්න මොනවා හරි තියෙනවා කියලා ඉදාට තමයි මේක ඇත්තද කියලාවත් හොයන්න පටන් ගන්න. නැත්නම් අපිට අදහසක්වත් නැහැ. ඔන්න ඔය ඒ කියන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක් කියන එක ගැන අපිට අදහසක්වත් නැහැ. ඒකයි මේ බුදු කෙනෙක් වෙන්නන ධහම කියන එක ගැන දැන් හිතන්න තියා අදහසක්වත් නැහැ. ඒකයි මේ කල්යාණ මිත්‍ර සේවනේ නැත්තම් ඒ ධහම ඇහෙන්නම ඕන කියන්නේ අපිට නිකන් හිතා ගන්නවත් බැරි ස්වභාවයක් මේ බුදු කෙනෙක් විස්තර කරන්නේ. ඒ තරම් මේක ගැඹුරුයි දුර්ලභයි දකින්න අපහසුයි ගැඹීරයි. එච්චර ගැඹුරු සියුම් රස්වලෝමේ උපමාව එහෙම ඒවා දෙන්නේ මේක ඒ තරම් සියුම්. අපි මේ සරලව ගත්තට අපිට හිතෙනවා අපි සක්කාය දිට්ඨිය දැකලා තියෙන්නේ කියලා. නැහැ දැකලා නැහැ. කියන දැනින් අපි අර කොන්දේ තියෙන පැල්ලමක් වගේ කියලා. ඒ කියන්නේ පැල්ලමක් තියෙනවා කියන එක නෙවෙයි. මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා කියලාවත් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ හොයලා බලන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඒක නොදන්න තාක්ක. දැන් ඒ පළවෙනි දේ තමයි මේ කාගෙන් හරි ඇහෙන්න ඕන මෙන්න ඔහොම පිටේ මොනවද ගෑවිලා. දැන් අපිට කවුරුත් කිව්වේ නැත්නම් අපි දන්නවද? අර සමහර විට අර ඉස්සර අර විහිළුවට කවුරු හරි පිටේ මොකක් හරි බෝඩ් එකක් අලවන්නේ ස්ටිකර් එකක් හරි මොකක් හරි සමහර විට ඉස්කෝලේ යන කාලේ එහෙම තියෙන්න ඇති මේ වගේ දේවල්. දැන් එහෙම එකක් ලැබිලාවත් කියලා නොදන්න කෙනාගේ සත්‍ය ඔන්න ඔය සත්‍යය තමයි අපි ඉන්නේ මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතුව. දැන් අපි ওই දුක ගැන දන්නවා කියලා හිතුවට ඒකේ මාත්‍රයක්වත් දුක ආර්ය සත්‍ය කියන එකේ මාත්‍රයක්වත් දකින මට්ටමක නෙවෙයි අපි ඉන්නේ. ඒ එතකොට බුදු කෙනෙක්ගෙන් තමයි ඇහෙන්නේ ඔය හිතන් හිටියට මේ වෙන මෙහෙම දෙයක් තියෙනවා. එතකොට අන්නේ තියෙනවා කියන මට්ටමවත් පිළිගැනීමට වඩා දැන් හොයන්න දෙයක් තියෙනවා කියලා දකින්න ඕනේ. අන්න ඒක තමයි මේ මූලික ශ්‍රද්ධාව වෙන්නේ. එතකොට ඔන්නය ශ්‍රද්ධාව එනකන් දැන් බුදුහාමුදුරුවෝ කියන එක නෙවෙයි අපි අහන්නේ. බුදුහාමුදුරුවෝ කියන එක නෙවෙයි අපි හොයන්නේ. අපි කොච්චර හිතන් හිටියත්. එතකොට අන්න ඒ මෙන්න මෙතන හොයන්න කියන එක මතු කරන්න තමයි ඔය බුදුරජාණන් වහන්සේ එක එක සූත්‍රවල ඔය එක එක උපමා දෙන්නේ. ඔය දැන් ඉස්සෙල්ලා කියපු රජ්ජුරුවන්ගේ උපමාව මේ අතීත කාලේ මෙන්න මෙහෙම මෙහෙම මේවා තියෙන කාලෙක මං හිතියා කියනකොට දැන් අපිට ඔන්න අර පිටිපස්සේ පැල්ලමක් තියනවා වගේ නිකන් සංඥාවක් දෙනවා. කැමතිනම් හොයලා බලන්න. දැන් මේ සංස්කරණ කියලා ස්වභාවයක් තියනවා කියලා සිග්නල් එකක් දෙනවා මේ හොයන කෙනාට. නැත්තම් අර රූපන් උපස්ථාය සංකත අභිසංකරම් තීටි. අන්න අපිට කියන පිටිපස්සේ පැල්ලමක් තියනවා. මොකද අපි එහෙම කතාවක් ඇහිලවත් නැහැ අපිට. ඒ ඇහිලවත් නැත්නම් අපි දන්නේ නැහැ. මේ දුක කියලා දෙයක් තියෙනවා කියන එක ගැන අපිට කවුරුත් කියා දීලා නැහැ. මේ අපි දන්න අපි දකින දුක සෑහෙන එහාට ඉක්මවා යන දැක්මක් ඕක. ඒක ඉතින් ඒ උපමාවේ ඒක හරි ගැඹුරුයි ඒ උපමාව. දැන් බලන්න කවුරුත් අපිට කිව්වේ නැත්නම් ඔන්න පිටිපස්සේ මොනවා හරි ගෑවිලා කියලා අපි නිකන්වත් ඒක විමසන්නවත් උත්සාහයක් ගනේද? අඩු ගානේ මේක කන්නාඩියකින් බලන්න ඕන නැත්නම් මෙතන හිටියේ නැති වෙන කෙනෙක්ගෙන් හරි ගිහින් අහන්න ඕන ඇත්තටම මේ පිටිපස්සේ මොනවා හරි ගෑවිලාද? ඈ දැන් ඒ හොයන්න ඕනකම එනවනේ. ඔන්න ඔය හොයන්න ඕනකම තමයි අර විචක්ෂණේ නැත්නම් මේ යෝනිසෝ මනසිකාරය පටන් ගන්න අවශ්‍යතාවය. දැන් මේ පටන් ගැනීම ඥානය නෙවෙයි. ඥානය පහළ වෙන්න වැඩපිළිවෙලක් උපනිෂ්ක්‍රය වෙන දෙයකට යොමු වෙන්න අවශ්‍ය පරිසරය කියන එක. ඒතර මේ සූත්‍ර අහනකොට ධම්ම සාකච්ඡාවක් අහනකොට අපිට එන්න ඕන ආ මෙන්න මෙතන මෙහෙම බැලුවොත් මේක අවබෝධ කරගන්න උදව්වක් වෙයි කියන පැත්තෙන්. ඉතින් අන්න ඒක මතක කරගන්නයි අපි මේ ධම්ම කරුණු අපි මේ සූත්‍ර කොච්චර අහලා තිබුණත් අපිට අර බුදුහාමුදුරුවෝ කියන එක ඇහිලා නැහැ. ඒක ඇහෙනකොට තමයි යන්න අර යෝනිසෝ මනසිකාරයට අවශ්‍යදී මතුවෙන්නේ. කියන්නේ සක්කාය දිට්ඨිය විදිහට දකින්න අවශ්‍යදී මතු කරගන්න. දැන් එතකන් අපි හොයන්නේ ලෝකෙට අයිති විදිහකට. ඒ කියන්නේ අපි දහම ගලපගෙන තියන්නේ ලෝකෙට අයිති විදිහකට. ලෝකෝත්තර ලෝකෙන් එතර වෙන පැත්තට නෙමෙයි. ඒකයි මේක සියුම් වෙන්නේ. දැන් මේ සක්කාය දිට්ඨියක් තියෙනවනේ. සක්කාය දිට්ඨිය මේකයි කියලා දකින්න හැකියාව අපිට නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය පෘථග්ජනයට නැහැ. බුදුදහම ඇහුණත් විතරයි ඒක එන්නේ. ඉතින් ඒක නැතිමත්මේදී දුකක් තියෙනවා. ඒ දුකෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමේදී යන්න පුළුවන් උපරිම තැන් තමයි අර ඉස්සෙල්ලමතු කළේ මේව සංඥානා සංඥායතනේ ඒ බ්‍රහ්ම ලෝක අරූපවචර දැන් ආකාසඤ්ඤායතනේ නැත්නම් විඥානඤ්ඤායතනේ අකින්චඤ්ඤායතනේ වා හරි ගැඹුරු තැන් අපි මේ හිතනවට වඩා ඒ තැන් එීමත්කමට යන්නත් මේ දුක දැකලා බොහෝම එහාට යන්න තියෙනවා. හැබැයි එතෙන්ටත් අහු වෙන්නේ මේ සියුම් ධර්මතාවයේ සක්කාය දිට්ඨිය කියන එක. චර සිහිය දිනු කරගත්තු මනසකටවත් ගෝචර එකක් නෙවෙයි බුදුදහම ඇහුන් නැත්තම්. එතකොට අන්නේ මේ වගේ දහමක් මේක. ඒකේ දැන් මේ වගේ උපමා දෙන්න පුළුවන්. දැන් ඔක අපි තව ටිකක් කර දැන් ඔක දැන් මේ ආයතන මුලාව අපට තේරෙන්නේ නැහැ. අපි හොයන්න යන්නේ ආයතන වලට ගෝචර දේවල් වල පැත්තෙන්. එතක ආයතන වල ගෝචර දේ දැන් අර රන් රිදී මුතුමණෙක් කියනකොට අපිට මතක් වෙන්නේ ආයතන පැත්තෙන්ද ආයතන වලට ගෝචර රූප පැත්තෙන්ද? තව විදිහට කිව්වොත් මේ තමන්ගේ පැත්තෙන් රජ්‍යත්ත පැත්තෙන්ද නැත්නම් අපට හම්බ වෙන එළියේ තියෙන දේවල් පැත්තෙන්ද? ඒ මං කිව්වේ තමන්ට වටිනා කියන දෙයක් දැන් හම්බ වුණොත් එකපාරට දැන් ඕක සිහි කරනකොටත් අපිට මතක් වෙන්නේ තමන් තුල සිද්ධියක් විදිහටද බාහිර සිද්ධියක් විදිහටද? දැන් හම්බෙත් හිතුවත් අපිට බාහිර සිද්ධියකින්නේ අපි හිතලා තියෙන්නේ ඔය රන්රිදීමු තුමෙක් තිබුණා මේවා අරව මේවා ඔක්කොම සම්පත් තිබුණා කියනකොටම අපිට මේ ගෙවල් දොරවල් හොඳ යාන වාහන අරව මේවා ඉල මුදල් තිබුණා කියන පැත්තෙන් නේද අපි මේ උපමාවත් තරම් තියෙන්නේ. දැන් අපිට ඕක සංකරණ කියන පැත්ත දකින්න හිතන්නවත් පරිසරයක් නැහැ මේ දහම ඇහිලා ඒ පැත්තෙන් පුරුද්දක් නැතිබුණා නා. හතර බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඕ එළියේ තියෙන දේවල් වල වටිනකම එහාට ගිය දකින්න ඕන පැත්තක් මෙතන තියෙනවා මේ සංස්කරණ පැත්ත ඔක සංකාරය කියනකොට මේ ලෝකෝත්තර දර්ශනේ අර ඔන්න පිටේ පැල්ලමක් තිබුණා කියලා මතක් කරලා දෙනවා වගේ තමයි ඒක තමයි වංකේවි අර ඔය තාම හිතන හැටි වැරදි කියලා අපිට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න කෙනෙක් ඉන්නවනම් එයා තමයි කල්යාණ මිත්‍රයා කියලා. ඒ වගේ දැන් බුද්ධ දේශනාව කල්යාණ මිත්‍රයා කරගන්න දැන් ඒ අපි නොබලපු පැත්තක් මේ බුදු කෙනෙක් පෙන්නලා තියෙන්නේ කියන තැනින්ම හොයන්න වෙනවා. එහෙම දෙයක්මයි අපතන තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක. තෙරුවන් සරණයි.
දොක්ටර් එතන මේ මට සංඥාතරම තියෙන මේකක් තමයි මේක පොඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් අපි දැන් ඔය කියන විදිහට බලනවානේ දැන් එතකොට අර එළියේ තියෙන දේ අපිට ඇත්තම එළියේ තියෙනවද නැත්ද ඔය ඔක්කොගෙන් අපි ඉක්ම වෙලා තියෙනනේ මේකත් තියෙන්න බෑ එකත්ත් කියන්නේ ඒක පණවන්නම් බෑනේ ඉස්සෙත්තම. දැන් එතකොට අපි දෙයක් දිහා බලනකොට සාමාන්‍ය කෙනෙක් දෙයක් දිහා බලනකොට ඒක දැන් අපි දැන් දන්නවා දැන් අපිට දෙයක් දකිනවා නම් ඒ කියන්නේ අපිට දෙයක් අල්ලන්න පුළුවන් නම් අපි ඉතින් මෞකසකට ගිහිල්ලා මිනිස්සෙක් නිසා මේක මේ කාලයක් තිස්සේ වර්ධනය වෙලා මේ මිනිස්සුන්ට හදාගෙන එළියේ තියෙන දෙයක් අල්ලන්න පුළුවන් හැකියාවනේ ඇති කරගන්නේ. හැබැයි ඕකකින් අපි ඔය මුළු ප්‍රොසෙස් එකම මෙහෙම අපි හිතන්න ගත්තොත් එහෙම අපිට එක වෙලාවකට විදර්ශනාවට අමාරු වෙනවනේ. දැන් එළියේ තියෙන දේ අපි එතන ඉස්තිරවම තියනවා කියලා දැන් ගොඩනගිල්ලක් ගන්න මම හිතාගන්නේ කොහොමද? එතකොට ඒක ඒ වෙලේ එතන තියනවා කියලා මනුස්සයෙක්ට තියනවා කියලා පිටත්ත වැරදි. එතන නෑ කියලා ගත්තත් අපි ඇත්තටම වැරදි. ඔය ඔක්කොම අපි ගන්න දැන් අභ්‍යන්තර බාහිර ආයතන අනවගේ නෑ. එතකොට දැන් ඇත්තම කියනවා නම් අපි කොහොමද සාමාන්‍ය ජීවිතේ මේවා එංග අපි සාමාන්‍ය ජීවිතයට එනවා කියන්නේම මේ අත්‍යන්තර අත්‍යන්ත බාහිරේ පණවගින්. එතකොට ඇත්තටම අපි කොහොමද මේ ධර්මයෙන් ලෝකේ තුල ජීවත් වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ධර්මෙන් ලෝකේ තුල ජීවත් වෙන හැටි නම් මන් දන්නේ නැහැ. ලෝකෙන් ධර්මය දකින්න හැටි අපිට ඕන වෙන්නේ. ධර්මය දකින්න අපේ බලන විදිහ වෙනස් වෙන්න ඕන. ඒකයි මේ බලන කෝණය වෙනස් වෙන්න ඕන. දැන් අපි ඔය දැන් පිටේ පැල්ලම තියනවා කියලා ඇහෙන තාක්කල් අපි ලෝකෙ දිහා බලන්නේ දැන් ඒක නොදන්න කෙනා ලෝකේ වැඩ කරන විදිහයි. හොඳ දැන් නිකන් හරි ඇහුනොත් ඔන්න පිටේ මොනවද තියනවා කියලා එදාට වැඩ කරන විදිහයි වෙනසක් වෙනවා. අනවකයි දකින කෝණේ වෙනස් වෙනවා. අර තමන් තුල නෙමෙයි දැන් එතකන් සමහරවිට අනුන්ගේ වැරදි ටික හොහවා ඉන්නවා තමන්ගේ වැරද්ද දෙන්නේ. අර ඒ බලන කෝණේ වෙනස් වෙද්දී දැන් අර්ක ඇහුන වෙලාවේ ඉඳලා යා අඩු ගහන්නේ මේක අනිත් පැයට පේන්නේ නැති වෙන්න මෙහෙම විදිහටවත් ඉන්න පටන් ගන්නවා. මේක හරි හෝ වැරදි හෝ මං පිට කාටවත් නොපෙනෙන විදිහටවත් ඉන්න ඕනේ. තාම දන්නේ නැහැ මේක ඇත්තද පුරුද කියලා. මේ දැන් ඇහිලා තියෙන්නේ. ඇහිලා නැත්නම් එයා එහෙම නැහැනේ ස්වභාවක් මැද්දට ගිහින් උනත් ස්ටේජ් එකක උනත් ඒ පිටපැත්ත පෙන්වන්න පුළුවන්. දැන් එහෙම නැහැ ඊට වඩා පරිස්සමක් තියෙනවා. දැන් ඇහිලා තියෙන්නේ. අර පොඩ්ඩක් හරි දහම ඇහුනොත් අනේ සක්කාය දිට්ඨිය කියලා එකක් තියෙනවා. දැන් අපිට තාම අංශු මාත්‍රකවත් නුවණක් නැහැ මොකද්ද මේ කියන එක. හැබැයි පොඩ්ඩක් ඇහිලා තියෙනවා දැන් මේක හොයන්න ඕන. කියන එක. ඔන්න ඔය ඒ මත්තම තමයි මම අර මූලික ශ්‍රද්ධාව වගේ නිකන් උපමාවට ගත්තොත් ගන්න තියෙන්නේ. අමූලික ශ්‍රද්ධාව මත්තම හරි. ඊළඟට ඒක හොයනකොට තමයි ඇත්තනේ කියලා දැක්ක දවසට අන්න සක්කාය දිට්ඨිය දැක්කා වෙන්නේ. ඇත්ත කියනකන් දැන් ඒක සැකයක් තුලනේ අපි හොයන්නේ. හැබැයි හොයනවා. අනේ ඒ හොයන ගතිය ඇති වෙන්න මට්ටමකට හරි අපිට දහම ඇහෙන්න ඕන. ඒකට තමයි අර ඒ සූත්‍රයේ තියෙන වචන ටිකෙන්ම අපි ආයෙ හරි පරිස්සමෙන් අපේ අදහස උතෙන්ට දාන්න නැතුවම මේ බුදුහාමුදුරුවෝ මතු කරන්න ඇත්තේ මොන වගේ අදහසක්ද කියන පැත්තෙන්ම මේක සියුම්ම විමසන්න ඕන. ඒකට මේ මම හිතන්නේ මේ ධර්ම සාකච්ඡාත් උදව් වෙනවා. ඒ අපිට තනියෙන් හොයන්න බැරි හින්දා ඒ ධහම හොයන අයත් එක්ක මේක එකතු වෙලා හොයනකොට අපිට නොපෙනුන පැත්තක් මෙතන තව දෙයක් තියෙනවා නේ. මේ අපි බලපු පැත්ත නෙවෙයි, මේ ඉක්ලනින් එහාට ගිය තව විදිහක් තියෙනවා මෙතන මතු කරලා. දැන් අර දැන් ඔබතුමා කිව්වා වගේ දැන් අපිට අර උපමාව කියනකොටත් නිකන් හිතලා බලන්න ඔළුවට ආවේ ඒ රජිරුවන්ට මේ වගේ දේවල් මේ තියෙන්න ඇති කියන පැත්තෙන්. නැතුව නිකන්වත් හිතුණද මේ සංස්කරණයක් කියන පැත්තෙන්? ඒ කියන්නේ රජිරුව එක පැත්තක හිටියා, බාහිරේ මේ දේවල් තිබුණා කියන පැත්තෙන්ද හිතුනේ? නැත්නම් ඔතන අර ලෝකෝත්තර දර්ශනයක් පැත්තෙන්ද අපිට ওই කතාව ඇහෙනකොට හිතෙන්නේ? ඒකයි මම කොච්චර සියුම්ද. දැන් අපිට ඒ වගේ වටින දෙයක් වෙන්න ඕනේ නැහැ. මේ අපිට නොවටිනා දෙයක් වුණත් හම්බ වෙනකොට අර වටින දෙයක්ද නොවටිනා දෙයක්ද කියන එක නෙමෙයි අතන. ඒ දකින කෝණේ වෙනසක් වෙන්නයි මේක අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ බුදුහාමුදුරෝ ගන්න උපමාවල අපිට හිතට දැනෙන තැන් වලින් තමයි හුඟක් වෙලාවට උපමාව දීලා තියෙන්නේ. කියන්නේ අපිව රැවටෙන තැන්. දැන් වටිනකම වැඩිම එකටනේ අපි රැවටෙන්නේ මුලාවින්. නොවටිනා දේවල් අපි ගණන් ගන්නෙත් නැහැනේ. එතකොට එතන පෙන්නන්නේ ඕක වටින දෙයක්ද නැති දෙයක්ද කියන එක නෙවෙයි. ඕකත් සංකාරයක් කියලා දැක්කා. එතන සංස්කරණ බව. එතකොට දැන් බලන්න මේ සංස්කරණ බව තුල තියෙනවා ওই බව නොදන්න කමටයි අපිට ඔය අජත්තසහිද්ද කමක් ලැබුණේ. අතීත අනාගත වර්තමාන බවක් ලැබුණේ සංස්කරණ බව ඇත්ත ඇති හැටි නොදන්න බවට. මේ 11 ආකාරයේ මුණ ගැහෙන්නේ මේ සක්කාය දිට්ඨිය මත, ඇත්ත නොදන්න කම මත, ඥාන හතර නැති කම මතමනේ ඒවා පිහිටන්නේ. දැන් අනේක අපි දැකලා නෙමෙයි, දහම ඇහිලා හින්දා දන්නවා. ඒ බුදු කෙනෙක්ගේ දහම ඇහුණ හින්දා දන්න ඔන්න සැල්ලමක් තියනවා කියලා වගේ. නිකන් පිටේ මොනවද ගෑවිලා මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එතකොට අර නිකන් අපිට නිකන් ඉංගියක් දෙනවා වුණ හොයන්න තැනක් තියෙනවා. ඒ නුවණ තියෙන කෙනාට අහුවෙන්නේ නැහැ මේක. දැන් එහෙනම් මේක හොයන්න ඕනේ. අපි හොයපු පැත්තෙන් නෙවෙයි මේක හොයන්න තියෙන්නේ. මේ වටින දේවල් තිබිලා තේරියා කියන පැත්ත ලෝකෙට අයිති පැත්ත. දැන් මෙතන තේන්නන්නේ වටිනවා කියන්න හරි දෙයක් හමුුනේ කොහොමද? මේ දෙයක් ලැබීමන මුලාවනේ. තේමාද තනයි ගැඹුරු. ඒක අර පිටේ පැල්ලමක් තියනා වගේ කවුරු හරි කියනා වගේ කතාවක්. නුවණ තියෙනකෙනා තමයි එයාව විශ්වාස කරලා ඔන්න දැන් මොකක් හරි වැඩ පිළිපෙලකින් මේක අඩු ගානේ හොයන්න පටන් ගන්නවා. ඒකයි ඒක මං කිව්වේ ඒ විචක්ෂණ ස්වභාවයේ හොයන ගතිය. ඒක තමයි යෝනිසමනස්කාරය වෙන්නේ. ඒක තමයි මේ සතර ඥානෙට උපනිශ්‍රය වෙන එකක්. ඒකත් ඥානය නෙවෙයි. ඒ ඥානයටම අහු වෙන්නේ හරියටම දැක්කහමනේ. ඒ හරියටම දකිනකොට තමයි සත්‍ය ඥාන මට්ටම. එතකොට තමයි හරියටම කෘත්‍ය මොකද්ද කියලා තේරුම් යන්නේ. මාර්ගය මොකද්ද කියලා තේරුම් යන්නේ. ඉතින් මාර්ගය මොකද්ද කියලා තේරුම් යනකම් මාර්ගය වඩනවා කියන එක කියෙදෙන්නේ නැහනේ, අදාළ නැහනේ. එතකොට සත්‍ය ඥානය නැතුව කෘත්‍යක් කියන එකක් අදාළ වෙන්නේ නැහැ. කෘත්‍ය කළා කියන එක නම් නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට හිතෙනවා ඔය ඥානයවහන් ඉතින් සක්කාය දිට්ඨිය දුරු වෙලා දැන් වැඩේ කරලා ඉවරයි රහත් වෙලා කියලා හිතෙනවා. ඒ කෘත්‍යනේ. දැන් මේ කතා කරන්නේ සත්‍ය ඥානය ගැන. ඒකයි මම ඉස්සෙල්ලත් අර මගෑරිය ඇත්තටම අනාගාමී කෙනා ගැන දැන් කතා කරන එක ඒක ගෝචර නැහැ. රහතන් වහන්සේ ගැන කතා කරන එක ගෝචර නැහැ. හැබැයි අපේ සත්‍ය ඥානයක් සඳහා අපිට නිරෝධය ගැන කතා කරන්න පුළුවන්. මොකද නිරෝධේ ඥානය කියන එක. එහෙම නැතුව අපිට ඇත්තම අහු වෙන්නේ නැහැ ඔබ කොච්චර කතා කළා. ඒ කියන්නේ ඒ මට්ටම ගෝචර නැහැ. ඒකට අපි සංකල්ප ටිකක් හදනවා විතරයි. අපිට එන්න ඕන පණිවිඩේ මෙන්න මෙහෙම දෙයක් හොයන්න තියනවා. මේ මේ දුක කියන එක අපි දැකලා නැහැ. දැන් කොච්චර කතා කළත් දැන් බමනන් දුක දන්නවා කියලා දුක්ඛාරය සත්‍ය මාර්ගේ කියා දෙන්න කිව්වට එතෙන්ට ඇවිල්ලා නැහැ. එතෙන්ට ආවනම් අර ප්‍රශ්නේ එන්නේත් නැහැ මාර්ගේ මොකද්ද කියන එක. දුක්ඛේ ඥානං කියන්නේ මග්ගේ ඥානං තියෙන්න ඕන. සමුදය ඥානං නිරෝධේ ඥානං තියෙන්න ඕන. එතන නැති බව තේරුම් ගන්න ඒ වගේ බුදු කෙනෙක් පෙන්නනවා ඒ හතර ඇති කර ගන්න විදිය. ඔන්න පිටේ පැල්ලමක් තියෙනවා වගේ එකක්. දැන් ඒකත් ඇහුන් නැත්නම් අපි ඒක ගැන කිසිම ක්‍රියාවකට පෙළඹෙන්නේ නැහැ නේ, උත්සාහයක්වත් නැහැ. ඒ වගේ දෙයක් ඔකට ඉතින් අර ඒක ඇහෙනකොට ඔතන තව සියුම් කරුණක් තියෙනවා. මේ අර මේ කර අපේ මේ නම කිව්වට කමන්නේ අපේ රේවත ස්වාමීන් වහන්සේ හන්ද ඔය වගේම උපමාවක් ගන්න. අර අඳුරු ගුහාවක ඉපදුන කෙනෙක් කවද්ද තේරුම් ගන්නේ අඳුර කියන එක? ඊට කලින් එළියක් දැකලා නැත්තම්. කවදා හරි එළියක් වැටුණොත් නේ තේරුම් ගන්නෙ අඳුර කියන ස්වභාවය. එතකොට අපිට ඕ දැන් උපමාව කියනකොට නිකන් හරි සරලයි වගේ. ඒක එහෙම සරල දෙයක් නෙමෙයි ඔය පිටේ පැල්ලම කියන එක. නැත්තම් ඔය අඳුර කියන එක දැන් ඒක මම දාන්නේ මේ දුක කියන එක. අපිට හිතෙන්නම අපි දුක දන්නවා කියලා. නැහැ, දුක්ඛාර සත්‍ය දන්නේ නැහැ. ඒක එන්නේ කොයි වෙලාවෙද එන්නේ? එතකොට අර අඳුරෙම ඉඳලා ආලෝකේ වැටෙනවා දවස. ඒ කියන්නේ ඒක හරියට දැන් අර දැන් අපි දේවල් පරිහරණය කරන බහිද්ද පිළියරම්මනේ ඉන්නේ. එතකොට ඔන්නෝගේ වැරද්දක් තියනවා කියන එක දැනෙන්න නම් නිරෝධේ ඥානය කියන එක අනුපාද ස්වභාවය ගැන යම්කිසි අදහසක් ඇහෙන්න ඕන. ඇහෙන්න ඕන කියන්නේ ඒක ගැඹුරට ඇහෙන්න ඕන. හරි. ඒක නිකන් අර යන්තම් උදමත්තමෙන් ඇහෙන එක නෙවෙයි. මේ නිරෝධ අනුපාද කියන එක නිකන් හිතට දැනෙන ගානකට ඇහුනොත්. ඒ කියන්නේ දැන් කවුරු හරි පිටේ පැල්ලමක් තියනවා කිව්වට අපි ගණන් ගත්තේ නැත්නම් අපිට ඒක ඇහිලා නැහෙනි. ඒකෙන් කියන්නේ ඇහුනහම පැල්ලම ඉවත් වුණා හරි පැල්ලමක් තියෙන බව හරියටම දැනගත්තා කියන එක හරි නෙමෙයි. ඒක හොයන්න මූලික දහම ඇහෙන්න ඕන. අන්න ඒ වගේ ඒ උපමාවල අපි හිතනවට වඩා ලොකු ගැඹුරු අදහසක් තියෙනවා. ඒක ඇහෙන්නත් සෑහෙන නුවණකින් බලන්න තියෙනවා. තෙරුවන් සරණයි.
ඔව් ડોક્ટર ගේ එතන දැන් අපි ඔතන මට තියෙන ප්‍රශ්නයක් තමයි ඉතින් අපි දෙයක් දැන් අපි ඔලස මනසිකාරය කරගන්න හදනවා කියනකොට උදාහරණයක් ඒ කියන්නේ මනසිකාරය කරලා අපි හිතනවා මේ ඔලස මනසිකාරයක් ඇද්දි වෙයි මට මේ ඉතන විදියට මම කවුරුත් ක්‍රිටිසයිස් කරනවා නෙවෙයි මේ මට මෙන්න මෙහෙම හිතනවා මෙතනත් මම නිකන් දික්කියක් දාගෙනද කියනවා වගේ මොකද දැන් අපි දැනට මෙන්න මෙහෙම කියන්නේ මට දෙයක් හම්බ වෙන්න බෑ. ඒ කියන්නේ මට දෙයක් ඒ කියන්නේ මට දෙයක් හම්බ වුණොත් මට නේ හම්බ වෙන්නේ. ඒකට එහෙම දෙයක් හම්බ වෙන්න බෑ. ඇත්තටම වෙන්න ඕනේ මොනසුමනසිකාරයක් කියන එකක් කින් මේ ධර්මය අවබෝධීමයි කියලා මේ ඒ කියන්නේ හම්බ වෙන්නේ නැති යෝනිසෝමනසිකාරයක් කියන එකක් නිත්‍ය කරගෙන මම ඒ දෙයක් හොයාගෙන යනවා. ඒතරම මට හම්බ වෙන්නේ නැති යෝනිසෝමනසිකාරයක් කියන එක සක්කායි දිට්ඨිය වෙලා වගේ කියලා මට හිතෙනවා. අන්න ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න ડોક્ટર ප්‍රදීප් දොස්.
ඔව් ඔව් ඒ කියන කතාව හරි. ඒ කියන්නේ දැන් නිවන මොකක්ද කියලා අපි දන්නවා. මෙහෙම දෙයක් හම්බ වෙන්න බෑ. ඒක ඒක තනිකර දෘෂ්ටිය. ඒක ඒක තමයි අර පුතග්ජනයා නිවනක් මඤ්ඤණා කරනවා කියන්නේ. මූලපරියාය සූත්‍රයේ තියෙන. දැන් අපි දන්නේ අපි නිවන කියලා මඤ්ඤණාවක ඉන්නවා කියලා. මම නිවන දන්නවා. ඒක මොකද හම්බ වෙන්න බැරි බවනේ නිවන. ඉතින් එහෙම ඒ මට්ටම තමයි අර දැන් ඔය අසඤ්ඤ බව හරි මොකද්ද අරූපාවචර ධාන මට්ටමේදී මේ නිවන කියලා හිතෙන්න හේතුව ඒක. ඒ කියන්නේ අපිට දැන් මෙන්න මේක කරදරයක් මේකෙන් මිදුණා නම් නිවන කියන තැනකනේ ඉන්නේ. එතකොට මේ හිත කියන එක කරදරයක් හිත නැතුව හිටියා නම් නිවන. ඉතින් ඕවනේ ඔය අසඤ්ඤතලයේ කියලා එහෙම කියන්නේ. දැන් විඥාණය තමයි දුක. විඥාණය නැතුව හිටියනම් හරිනේ. ආකින්චඤ්ඤායතන කියන්නේ ඕක. කිසිවක් නැත කිසිවක් නැත. විඥානංචායතනෙ ඉඳලා විඥාණය අනන්තය අනන්තයි. ඒ කියන්නේ අනිත්‍යකෙන් නිදිලා දැන් විඥාණයට ඇවිල්ලා. දැන් හිතනවා විඥාණය නේ දුක. විඥාණය නැතුව හිටියනම් ඒක විඥාණෙත් නැහැ කිසිවක් නැහැ කිසිවක් නැහැ කියලා ආකින්චඤ්ඤායතනෙට යනවා. ඉතින් ඒක දැන් අපි අර නිවන කියන එකක මඤ්ඤණාවක ඉන්නවා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒකයි මම කියන්නේ මේ බුදුහාමුදුරුව පෙන්නන ධර්ම හරින සියුම් අපි හිතනවට වඩා ගොඩාක් එහාට ගිය තැනක්. දැන් එහෙම ඉන්නවා කියන එක ඒ කියන්නේ දැන් ඔක අර දැල් ගුහාවේ උපමාවෙදි කියන්නේ දැන් මේ එළිය වැටුණා ගමන් දැනගත්තේ මොකද්ද? මෙච්චර කල් අඳුරේ හිටියා කියලා දැනගත්තා නම් ඒක නෙවෙයි මේ කියන්නේ. මෙච්චර කල් අඳුරේ හිටියා කියලා දැනගත්තා. දැන් ඒකෙන් මිදුණා වගේ කතාවක් නෙන්නේ. එළිය ආපු ගමන් නෑ එහෙම නෙවෙයි. දැන් පැල්ලමක් තියෙන බව දැනගත්තා කියන්නේ පැල්ලමෙන් මිදුණා නෙවෙයි. දැන් මේ මුලාවක ඉන්නවා තාමත් මුලාව කියලා තේරුම් ගන්න ඕනේ. මුලාවෙන් මිදුණා නෙවෙයි. ඒකට මේ හිත නැති කළා කියන්නේ ආයතන නැති වුණා කියන්නේ නිවන නෙවෙයි. නැති කරගෙන. දැන් එතකොට තමයි නුවණ තියෙන කෙනාට හරියටම දුක මොකද්ද කියලා දැනගන්න පුළුවන්. අන්න ඒක නූපදීන බව ගැන අදහසක් ආවහම එතකොට ඒ අදහසක් එනේ එක්ක අපි හිතනවා නිවන කියලා. ඒක නිවන නෙවෙයි. දැන් නිවන් මාර්ගේ පටන් ගන්න සුදුසුකමක් වෙනවා විතරයි. එනේ මුලාවේ ඉන්නවා. දුකේ ඉන්නවා කියලා දැක්මක් වගේ. කියන්නේ දුක පිරිසිඳ දකින්නවා. කියන්නේ දකින්නවා කියන්නේ එකත් සත්‍ය ඥානය මතට. දැන් එතනින් තමයි මේ කෘත්‍ය පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ අදහසක් එන්න ඇති මං හිතන්නේ. තෙරුවන් සරණයි.
ප්‍රශ්නේ දැන් අපි දැන් මාත් කියන ප්‍රශ්නේ තමයි දැන් අපි නිත්‍ය කියන්නේ මට යෝනිසෝ මනසිකාරය කියන්නේ මනසිකාරයම තමයි ඇත්තේ යුත්තේ දිගටම කරගෙන ඉන්න ඕනත් මානසිකාරය මේ මානසිකාරයෙන් අපිට ගියොත් මම දුකට යනවා දුකට රැටෙනවා අසතියට පත් වෙනවා ඔය ටික වුණත් දැන් ඇත්තටම මම ඇත්ත කරගෙන ඉන්නවා කියන එක ඒ කියන්නේ මේක මේ කොහොමද ඇත්තටම මේ කරන්න ඕන කියන එක කන්ෆියුස් වෙනවා සමහර වෙලාවට ඒ කියන්නේ මේ මම මොනවා හරි ඒ කියන්නේ දැන් මම හිතනවා මොනවා හරි අරමුණක් තියෙනවා ඒ අරමුණක් තියෙනවා නම් ඒක ලෝකේ එතකොට මම යෝනිසෝ මනසිකාරය වේවා ප්‍රඥාව ඇති කරගන්න වේවා මම මනසිකාරය ඒ කියන්නේ මම කරනවා නම් දෙය ලෝකේ එතකොට මම නොකර හිටිය ඒ නොකර ඉන්නත් මම මේ ගොඩක් උත්සාහ ගන්න කියලා දැන් ඔය ඔබතුමා කිව්වා වගේ ඒ කියන්නේ අසඤ්ඤ වෙන්න හෝ නොකරනවා කියන්නේ ඒ පැත්තට යන්නේ අසඤ්ඤ හෝ ඔය කිසිවත් කියන විඥානයේ
සංඥා නෑ අපඤ්ඤ වෙන්න මොකවත් නොකරනම් බෑ සංහෙන දෙයක් කරලා තමයි දෙට යන්න ඕන.
ඔව් මම කිව්වේ ඒකයි ඒ
තමයි. රූපාවචර ධානයකට යන්න කොච්චරනම් උත්සාහයක් ගන්න ඕනද? මුකුත් නොකර ඉඳලා නෑ එතෙන්ට යන්න බෑ.
නෑ ඒක
නෑ. වඩා වඩා උත්සාහ කරලා එතෙන්ට යන්නේ.
ඔව්. ඔව් දැන් දැන් යෝනිසමනස්කාරය කියන්නේ අපේ තත්ත්වේ. එතකොට දැන් ඕක දිකට කරනවා කියන. ඒ කියන්නේ යෝනිසමනස්කාරයට අපිට එන්න බෑ කියන එක නම් යම් අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මානසිකාරය හරි right track එකේ තියාගෙන ඉන්න ඕන කියන එක 24/7 ඕකත් ඇත්තටම දික්තියක් නේද? ඒ කියන්නේ එහෙම නේ තමන්ගේ හිත කොහේ හරි ගිහිල්ලා ඒ කියන්නේ වලක වැටෙනවා මෙහෙම හිතේ නැත්තම් කියලා 24/7 මේ සතරසතිපට්ඨානෙ ඉන්නවා කියන එකත් නිකන් දික්තියක් වගේ මට එහෙම මම නිකන් ඕ යනවා කියලා හිතනවා සමහරක් කියලා. හැබැයි ඒකත් එහෙම දික්තියක් නේද මේ මම ලෝකෙින් ගම්ම ලෝකෙ ගැන සාමාන්‍යනාවක් නේද මේ කියලා වගේ හිතනවා. ඒ ගැන පොඩ්ඩක් අදහස් දක්වන්න ડોક્ટર.
දැන් සතර සතිපට්ඨානෙ ඉන්නවාද නැද්ද කියන එක දැන් අපි කතා කළාට සතර සතිපට්ඨානෙ මොකද්ද කියලා දැනගන්නේ සම්මාදිට්ඨිය මතනේ. ඥාන හතර මතනේ. එතකන් අපි කතා කරන සතර සතිපට්ඨානේ අර අර මේ කොහොමද කියන්නේ අර අර උපාදානය ගැන දන්නේ නැති කෙනා උපාදානය ගැන කතා කළා වගේ සූත්‍ර වෙලාවේ අනේ තීර්ථකෝ කතා කරන්නේ. ඒගොල්ලෝ කතා කරනවා අපි දැන් සිහිය පිහිටගෙනද ඉන්නේ නැතුවද ඉන්නේ සතර සතිපට්ඨානේද ඉන්නේ නැතුවද ඉන්නේ. අනේ මේ වගේ වැඩක් තමයි අපි මේ කරන්නේ. දුක්ඛේ ඥානං කියන එකවත් නැතුව ඥාන හතර නැතුව ඔන දැන් මං සතර සතිපට්ඨානෙ දිගටම ඉන්නවා සිය පිහිටගෙන ඉන්නවා නැත්නම් හිතියේ නැහැ කියලා කතා කරන එක අන්න ඒ වගේ දෙයක් කියන අදහස. මේ ඥාන හතර නැතුව ඒක ගැන කිසිම අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති දෙයක අපි ඉන්නවද නැද්ද කියන එකට තේරුමක් තියනවද වගේ අදහසක් තේරුම් ගන්න.
මම බින්ගෝම් බින්ඩොක්ටරලි. එතකොට උතන දැන් අනිත් පැත්තේ ඉඳලා ඩොක්ටර් සමාවෙන්න මේ ඒ කියන්නේ මට තියෙන ප්‍රශ්න ටික මම මේ අහන්නේ මේ ඒ කියන්නේ මේ ඇත්තටම මේ ෆේස් කරන නිසා මේ පොඩ්ඩක් ඒවට පිළිතුරු ගන්න අනිත් පැත්තේටත් යහපතක් ඒ කියලා හිතලා මේ දැන් ඔතන මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔහොම අපි ගත්තොත් සතරස්පට්ටාණියත් දැන් අර පජානාති කියනවා කියන නිසා මම මේ කන්ෆ්ලික්ට් එකක් නෙවෙයි කර්කයක් නෙවෙයි කියන්නේ. හැබැයි එතකොට සූත්‍ර පිටකයෙන් භාගයක් විතර අපිට ඇත්තටම ගෝචර නැහැ. එතකොට අපිට ඇත්තටම කරන්න දෙයක් කියන්නේ ඔතන මට තියෙන්නේ
ගෝචර නැහැ. භාගයක් විතර නෙවෙයි ඔක්කොම ගෝචර නැහැ කියලා මම කියන්නේ.
එතකොට අර අපිට රිටාඩ් වෙනවනේ කියන්නේ අපිට දැන් අපි මෙච්චර කල් හිටන් හිටියේ මේ අඩුවගානේ
ගන්නවා
කියලා සූත්‍ර පිටකවත් ඉගෙන ගන්නවා මේක නිකන් ෆලෝ කරලා යම් දෙයක් ඉගෙන ගන්නවා කියලානේ. දැන් එතකොට ඔතනින් ඒකට පහරව දිනවානේ. දැන් සතරස් පට්ටයනවත් මට බැලුවට මට කරන්න බෑනේ. මම දන්නේ නෑනේ. ඒ කියන්නේ දැන් ඉස්සරලම කඩපාඩම් කළා හරි මේ නිකමට මම මේක මේ පරිහරණය කරනවා හරි කිය හිතියනේ. දැන් ඇත්තටම නිකන් අර නිකන් ඇත්තටම මේ අර මන්නිකන් මේකෙන් කිව්වොත් ඒ කියන්නේ ඔය නිකන් අතිශයෝක්තියක් ගත්තොත් අර මේ හින්දු මනුස්සයෙක් කරියර ඔය ඌඩු ගන්න කෙනෙක් හරි නිකන් අර මන්තරයක් මතුරනෝ වගේ තත්ත්වයකටනේ අපි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. මම එහෙම කියන එක වැරදි. ඒ කියන්නේ
ඔව් වැරදි නෑ ඒක හරි. ඒක තමයි අපි කියන්නේ. ඔය සතිපට්ඨානෙ වඩනවා කියලා මෙච්චර කල් කරලා තියෙන්නේ අන්නේ ආගමිකයෝ කරලා තියෙන දේ කියන පණිවිඩේ තමයි මේ දෙන්නේ. ඒ කියන්නේ අර පිටේ පැල්ලමක් තියනවා කියන එක පොඩ්ඩක් මතක් කරලා දෙනවා. ඉතින් එයා එතකොට මේක හොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යෝනිසමනසිකාරයත් පටන් ගන්නවා. නැත්තම් වෙන්නේ අභිමාර්ගේ වඩනවා කියලා හිතාගෙන අර කරපු ටිකම කර කර ඉන්න අන්තිමට කරලා තියෙන්නේ අන්නේ තීර්ථක කරපු ටිකක්. බුද්ධ ධර්මග්‍රෝ පෙන්නන එක ගැන නිකන් අර යන්තම් අංශු මාත්‍රයක්වත් ඉංගියක්වත් ලැබිලා නැහැ. ඒ කියන්නේ ඒ භයානක කමෙන් මිදෙන්න තමයි මේ වගේ මේ මේ ධර්ම සාකච්ඡා උදව් වෙන්නේ කියලා මං හිතන්නේ ඔය ස්වාමීන් වහන්සේලා එක්ක කරන ඒවා. මොකද උන්වහන්සේලා දැන් මොන විදිහට කරකෝලා ඇහුවා දැන් ඔය අහන්නේ මොකද්ද අපි මාර්ගයේ ඉන්නව නේද කියලා නේද අහන්නේ අන්තිමට. ඒ උන්වහන්සේලා කියනවා නෑ කියලා. ඒ මං කියන්නෙත් ඒක තමයි. එතනින් තමයි ඔන්න පිටේ බැල්ලවත් තියනවා කියන එකවත් මතු කරලා දෙන්න හදන්නේ. ඔය බලපු විදිය නෙමෙයි මේ ඔය කෝණේ වෙනස් වෙන්න ඕන. ලෝකෝත්තර දර්ශනේ. බුදු කෙනෙක් වෙන්නන්නේ ඔය වගේ සරල පැත්තක් නෙමෙයි මේ ක්ෂණ සම්පත්තියක් ලැබිලා බුදුදහමක් අහන්න ලැබුණේ කියලා. ඊට වඩා මහ ගැඹුරක් තියෙන අන්නේක හොයන්න පෙළඹෙන්න. එතකොට මේ හැබැයි එතන අර කලකිරෙන පැත්ත දැන් අපි මෙච්චර උත්සාහ කරලා ඔක්කොම බොරු ඔය නැති ඉරතක කරපු එක කියනකොට නිකන් කලකිරීමක් එනවා. ඒ කලකිරීම උදව්වක් කරගන්න කියලා කියන්නේ. මොකද ඒ දහම කියන එක ඊටත් වඩා සියුම් දෙයක්. මේක තව තව හොයන්න. ඒ හොයන්න විදි ටිකේ යන්තම් හරි පැත්තක් තමයි මේ සූත්‍ර සාකච්ඡා කරනකොට එන්නේ. මේ අපි බලපු පැත්ත වැරදිනේ. මේකට වඩා වෙනස් පැත්තක් මෙහෙම බුදු කෙනෙක් පෙන්නලා දෙනවනේ මේක හොයන්න විදිහක්. හරි එහෙම කියපු ගමන් හොයන්න විදිය අහුණා නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔය පිටේ මොනවද තියෙනවා කියපු ගමන් අපි දැන් මේ ඒක නැති කරන විදිහවත් ඒක ඇත්තටම දැනගත්තවත් නෙමෙයි. අපිට හොයලා බලන්න ඕනේ ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? අනේ හොයලා බලන මට්ටමට එන එක තමයි දැන් සක්කාය දිට්ඨිය අඳුර ගන්න මට්ටමටවත් එන්නේ පැය අඩු ගන්න. අපි එතනවත් නැහැ කියන එකයි මෙන් කියන්නේ. ඒක ඒකට කලකිරෙනවා නම් හොඳයි. ඒක දැක්කකින්.
ඈ. අවසය මාත්මේ සමාවෙන් බාධා කළා නම් දැන් මේ ළඟදි දැන් මේ දවස්වල ඇහෙන සූත්‍ර දේශනාවලදී අපිට ඇහෙනවනේ දැන් උදාසන දේශනාවේ ස්වාමීන් වහන්සේ මතක් කරා රයියේ දේශනාවේ සති සම්පජන්න සූත්‍රය. ඒ වගේම තවත් සූත්‍රයක් සූත්‍ර කීපයක් කතා කරලා බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේටත් වැටහෙන්නේ නැහැ කියනවා. ඒ කෙනාට දහම පැහැදිලි කරන්න මේ ඒ කෙනා තුළ ශ්‍රද්ධාව ඒ කාරණා කියන්නේ අර සුවච සීකරුකම අහන්න කැමති බව ඒ වගේ ගතිගුණ ටික නැතිනම් බුදුරජාණන් වහන්සේටවත් ඒ දහම එයාට පැහැදිලි වෙන්න කියලා දෙන්න අවබෝධයක් මේ තේරෙන්නේ වැටහෙන්නේ නැහැ කියලා සූත්‍රයක් පටස් කළා. ඉතින් එතනදී ස්වාමීන් වහන්සේ නිතරම මතක් කරනවානේ දැන් මේ දිනවල අපිට මේ ප්‍රතිපදාවකට යන්න ඕනේ කියලා. ඒ ප්‍රතිපදාවේදී අදහස් වෙන්නේ අපේ අර මේ මුරුදු ගති ශබ්දක්‍මචාරින් වහන්සේලාට යොමු වෙන ගතිය, කීකරු ගතිය, අර දරදඩු ගති නැති බව ස්වභාවය ඒ වැනි ප්‍රතිපදාවකින් තමයි මේක ඉස්මස් වෙලා එන්න ඕනේ කියන තැනක් තමයි. ඒක තමයි මූලික වෙන අර මූලික තැනට අපිට යන්න. මොකද අපි ප්‍රඥාවන්තයෝ නෙවෙයි. අර බුදුරජාණන් වහන්සේගේ මූලික කාලේ ඉඳන් ස්වාමීන් වහන්සේලා වගේ අය ඉතාමත් ප්‍රඥාවන්තයි. ඒගොල්ලන්ට මේ ප්‍රතිපදාවක් අවශ්‍ය වුණේ කියනකොටම අර සත්‍ය ගවේෂී චින්තනය නිසා මේ ඒගොල්ලන්ගේ ඒ හැකියාව තිබුණා. පස්සේ අර මේ ප්‍රමුණද ශික්ෂාපද පණවෙමින් කටියට හිටෙන්න ප්‍රතිපදාවක් දුන්නා. ඉතින් ඒ ශික්ෂාපද වලින් යොමු කරන්නේ තමන්ගේ අර මුරුදු ගතිය, නිහතමානී බව, අවංක බව, ඒ දැඩි ගති දුර වෙන ප්‍රතිපදාවක් හුරු කරන්න ඕනේ. ඉතින් ඒක මේක දවසින් දෙකකින් කරන්න බැරි වෙයි සසරේ යන ගමන් හුරු කරමින් ඥාය යුතු ප්‍රතිපදාවක් කියලා හිතෙනවා. පෙරවන් සරණයි.
අවතන කරුණු දෙකක් තියෙන එකක් තමයි ඒ ප්‍රතිපදාව දැන් ඉස්සෙල්ලා කිව්ව කලකුරුණා කියලා ඔය කරන ටික අපාරින්න නෙමෙයි. ඒ පූර්ව ප්‍රතිපදාව කියන එකට යෙදෙන්න ඕන. දැන් මේ ඉන්නේ ආර්ය ප්‍රතිපදාවත් එක්ක බලනකොට ඔක පූර්ව ප්‍රතිපදාවක් කියලා දැනගන්න එක නුවණක්. ඒ නුවණට කලකිරෙනව නෙවෙයි. ඒකට සතුටු වෙන්න ඕන. දැන් ඒ කියන්නේ මං කලින් දැනගෙන හිටිය ටික වැරදි කියලා දැනගන්නකොට මං කියන්නේ දුක් වෙන්න නෙමෙයි සතුටු වෙන්න ඕන. දැන් Tamanta අවස්ථාව තියෙනවා මේ දහමෙන් ප්‍රයෝජනෙ ගන්න. මොකද ඕක නොදැන ආකරණ එක හරි කියලා සතුට වෙලා මම ඒක තමයි දහම අපි වඩන්නේ මේ ලෝකෝත්තර මාර්ගයේ සතිපට්ඨාන කියලා ඕක වඩා හිටියනම් කවදාවත් දහම අහුවෙන්නේ නැහැ. මේ ෂණ සම්පත්තිය මගහැරෙනවා. එහෙනම් එතන තියෙන වැරද්දක් පෙන්වන එකට සතුට වෙන්න ඕන. ඒකයි මම කියුවේ අර කල්යාණ මිත්‍රය කියන්නේ අපේ වැරදි පෙන්වන අය කියලා. අපේ අඩුපාඩු පෙන්වන අය. ඒකට සතුට වෙන්න ඕන. ඒක අර සාමාන්‍ය කෙනාට මුලදි කලකිරීම වුණාට දැන් මං හිතන්නේ ඔගොල්ලෝ හැමෝම වගේ දැන් හරි කැමති මේ දන්නේ කෙත් අඩුවක් පෙන්නන තැනකටම එන්න. ඒකනේ මේ වගේ කොච්චර බැන්නත් අයියා ඉතින් තමයි ඇවිල්ලා අහන්නේ. ඉතින් අනේ ඒ ඒ ඒ මට්ටමට දැන් අපි දන්නේ කේ අඩුවක් පෙන්නන තැන දහම තමයි අපිට අහන්න හිතෙන්නේ. නැතුව අර පරණ කරන එක සතිපට්ඨානේ මේකයි කායනුපස්සනා මෙහෙමයි කිය කියා ඉතින් ඉස්සර විදිහට නම් අපිට ඒව ලොකු දේවල් මේ දැන් පේනවා ඕක නෙමෙයි අහන්න ඕන අපේ අඩුව පෙන්නන මේ දහම දකින පැත්තටම යොමු කරන දහමනේ අපි පුළුවන් තරම් අහන්න ඕන විමසන්න ඕන පැත්ත කියන එක ඒක එක කරුණක් ඒ පැත්තෙන් මම හිතනවා කට්ටියම ඉස්සරහට ගිහිල්ලා තියෙනවා එහෙනම් අදාර්ය වෙලා මෙතනින් පැනලා යන එක නෙමෙයි කරන්න ඕන ඒ නොතේරෙන දහම්ම තව තව අහන්න මොකද අපේ ප්‍රඥාවේ අඩුව හින්දා නොයට හෙනවා මිසක් මේ දහමේ අඩුව නෙමෙයි කියන පැත්ත දෙවෙනි කරුණ තමයි අර ඔබතුමිය කිව්ව මෘදුකම කීකරුකම අරව මේවා කියන එකේදී ඒක වැරදියට ගන්න එපා මේ කියන ඒවා සද්ද නැතුව අහගෙන ඉන්න ඕන කියන එක නෑ පුළුවන් තරම් ප්‍රශ්න කරන්න තර්ක කරන්න කොහමද ඔක වෙන්නේ මෙහෙම වෙන්න බෑනේ කියලා ඒ සද්ද නැතුව ඉන්න තම මෘදුකම නෙවෙයි ඒක මෝඩකම මේ පුළුවන් තරම් මේ ප්‍රශ්න කරන එක දැන් මේ අපේ ප්‍රශ්න අහන මහත්තයා බොහොම වටිනවා ඉතින් යන්න ඒ ගතියට එන්න ඕන විමසන්න ඕන මේක අන්දව හාමුදුරුවෝ කියපු හින්දා ඇත්ත අපි පිළිගන්න ඕන කියන තැනට යන්න එපා මං කියපු හින්දා ඇත්ත පිළිගන්න ඕන කමන්ට යන්න එපා එහෙම ගියොත් දහම අහුවෙන්නේ නැහැ තෙතෙන්දි මං හරි ගරු කරනවා අපේ අර අනවදස්සී සාමිනවහන්සේ නිතරම කියන දෙයක් මම මේ දැන් මේ සූත්‍රය සාකච්ඡා කරන්නේ මම මේක පළවෙනි සැරේට අහනවා වගේ මොකද මේක තාම දැකලා නැහැ මේකේ දකින්න දේවල් ගොඩක් තියෙනවා අන්න ඒ මට්ටමෙන් දහම හොයන්න ඕන අපි දන්න දේ නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අන්න ඒ මට්ටමෙන් මේ දහම විමසනකොට තමයි මේකේ අර හොඳ සාකච්ඡාවක් වෙන්නේ කියලා මම හිතන්නේ දහම හොයන්න අපි නොදන්න දේ මතු කරගන්න උදව් වෙන්නේ අපි දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ තමයි දන්නේ තාම අපිට ඒක අහුවෙලා නැහැ මේකේ තව හොයන්න තියෙනවා ඉතින් ඒකෙන් කියන්නේ තමන් කරන දැන් අපි හිතමු සමත භාවනාවක් කරනවා නම් ඒක නවත්තන්න එපා සිය පීඨනවා නම් ඒක නවත්තන්න එපා මෛත්‍රිය වැඩුවා නම් බුදු ගුණ වැඩුවා නම් ඒවත් දිගටම කරගෙන යන්න ඒවා උපනිශ්‍රය වෙනවා හැබැයි අපි ඒ දැක්ම උපනිමේ ලෝකෝත්තර දර්ශනය කියන දැක්ම අනිවාර්යෙන් උදව් වෙනවා පෙරවන් සරණයි
තරන් ස්ථාන ඔබතුමා කිව්වේ හරි මම පිළිගන්නවා ඒක නම් දැන් ඒ ටිකට අමතරව විමසමින් යන එකට අමතරව දැන් ඔය කරන සමත භාවනාය බුදු ගුණේ මෛත්‍රී භාවනාව ලේවය කරන එකට අමතරව අපි අර ප්‍රඥාව වැඩි වෙන ප්‍රඥාව දිනු කරගන්න අර ක්‍රියාමාර්ගය පුරුදු කරගන්න ඕනේ කියන අදහස තමයි ඉදිරිපත් කරන්න හිතුනේ හේවන් සර්
තිරුවන් සරණයි රවි මහත්තයා මේ අර ඉද්දත් මහත්තයා ඉස්සෙල්ලා අහපු ඒ කලකිරීම ගැන නිකන් මටත් අදහසක් ඉදිරිපත් කරන්න හිතුනේ දැන් ඒ කියන්නේ අපි කරපු දේ වැරදි කියලා හිතන එහෙම හම්බ වෙන එකත් ඇත්තටම ඉතින් වාසනාවක් ඒක හරිනම් නෑ මම කියන්න මේ හැදුවේ දැන් එතකොට අපි එතන අධෛර්යමත් වෙන්නේ නැතුව අපි සමාල්ලාට දැන් ඒ අපිට හම් වෙච්ච කොටසෙන් අපිට ප්‍රතිපදාවක් ගොඩනගා ගන්න බැරි වුණාට දැන් සමහර මේ බුද්ධ දේශනාවේ තියෙන කොටස් තියෙනවා අපිට ප්‍රායෝගිකව හුරු කරන්න පුළුවන් කියන ඒ විශ්වාසයට එන්න ඕන නිකන් එතකොට බුදුරජාණන් වහන්සේ කරන්න පුළුවන් හින්දානේ මෙහෙම දෙයක් කියන්නේ අපිට එතකොට අපි හිතන්න හොඳනේ බුදු කෙනෙක් පහළ වෙලා මේ ඒ බුද්ධ කෘත්‍යමයි මේ සත්‍යයන් නතර කරන්න ඒක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒකවල වේදනා සම්පූර්ණ වුණා කියලා ඒ කාර්යය හිතන්න හොඳ නැහැ. එතකොට අපි මම උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඒ දේශනාවක් අපි හොයාගත්තොත් හරි මේ දේශනාව හරහාමට යෝනිසෝමනස්කාරය කියන්නේ මොකද්ද කියන එක හරි විදිහට හොයාගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ දේශනා ඔස්සේ ඒ වැඩිපුර ඒවා පරිශීලනය කළා ඒක යෙදිලා කරොත් ඒ අර විප්ලිකර ගතිය අඩුවේ කියලා මට හිතෙන උදාහරණයක් විදිහට ඔය සබ්බාස සූත්‍රයේ ගමුණික එක උදාහරණයක් නේ. එතකොට ඒක අර මුල කොටසම කියවෙනවා මේ මේ ප්‍රශ්නේ දැන් යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දෙක දන්නේ නැති හින්දා මෙනෙහි කළ යුත්ත නොමෙනෙහි කළ යුත්ත නොදන්න කම නිසාමයි මේ මේ ආශ්‍රව ගොඩ නැගෙන්නේ කියන එකයි. ඊට පස්සේ ඒ ඒ කියන්නේ සක්කාය දිට්ඨි සීලපත පරාමස විචිකිච්ඡා කියන සංයෝජන තුන දුරු වෙනවා කියනවා. අර මේ අර හරි විදිහට මෙනෙහි කරන කෙනාට දැන් එතකොට දැන් එතනම උදාහරණයක් විදිහට දක්වනවා. දැන් අශෘතවත් පුජා කියන මෙනෙහි කරන්නේ කොහොමද? මම අතීතයේ මෙහෙම හිටියා, මෙහෙම ඉඳලා මෙහෙම වුණා, ඊට පස්සේ වර්තමානයේ මෙහෙමයි, මම මෙහෙමද, මම ඉන්නවද, මම නැද්ද, අනාගතය සම්බන්ධවත් ඒ විදිහට මෙයා හිතනවා. මම මෙහෙම ඉඳලා මෙහෙම එනවාද අනාගතේ. ඊට පස්සේ බුදුහන්ඳුරන්ගේ අනුශාසනාව තමයි එහෙම හිතන්න එපා කියලා. ඒක දැන් දැන් ඒකල් අපිට කරන්න පුළුවන් දෙයක් නේ. ඊට පස්සේ ශ්‍රුතවත් ආරශාවකිය ගැන සඳහන් වෙනවා මේ යා මෙනෙහි කරන ආකාරය. එතකොට සමහරලාට දැන් අර අපි අර අපිට එන අර විපිලිසර ගතිය ඒ එන හැම අවස්ථාවකම බැලුවොත් ඇත්තටම අපි යෙදිලා තියෙන්නේ අර බුදුහාමුදුරු කරන්න එපා කියපු තැනමයි. අපි එතන යෙදිලා නැහැ කියන එක තමයි මට හිතුනේ. දැන් කියන්නේ එතන යෙදුණා නම් හරියට බුදුහාමුදුරු කියපු අනුශාසනාව හැටියට අර වගේ විපිලිසර භාවයක් එන්නේ නැහැ. එතකොට අපිට ඒ අර මූලික ඒ අනුශාසනාව කරන්න පටන් ගත්තොත් අර වගේ
හැංගෙන එතන හරි වැදගත්. දැන් එතන හරි වැදගත්. දැන් ඒ වයින් අපිට ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවා. දැන් ඔබතුමාටම කියන්න පුළුවන්ද දැන් අර ඉස්සෙල්ලා අපේ මතු කරපු ප්‍රශ්නේ. දැන් අර රජුරවන්ට අතීත කාලේ මේ බොහෝ සම්පත් තිබුණා. දැන් ඔන්නෝක අපි දහම දකින්න නිකන් මේ උත්සාහ කරන කෙනෙක් ඔන්න ඔතෙන්ටත් ගලපලා අපි ඕක විමසන්න වෙනව නේද? දැන් මේ අතීතේ හිටිය රජුරව ගැනද මේ කියලා තියෙන්නේ? අතීත සිද්ධියක් ගැනද? නැත්නම් අන්නතනින් ලොකු දෙයක් ගන්න පුළුවන් මේ මෙනෙහි කරන්න. මේක හොයන්න ඕන මොන විදිහටද? අපේ වැරද්ද මොකද්ද? මේක බලන විදිහ. මේක සම්බන්ධ කරන්න පුළුවන්ද මේ අතීතේ මම හිටියද කියන එකට? කියන සබ්බාස සූත්‍රයක මේක හිතන විදිහයි. රජිරුවන්ගේ උපමාව.
ඔව් මට තේරෙන විදිහට අපි අර අතීතේ අර අතීතයේ විදිහට අරගෙන එහෙම හිතන්න ගියා නම් ඒ අර අයෝනිසෝ මනසිකාර ට්‍රැක් එකේ යන්නේ. ඒතර ඒක තමයි බුදුහාමුදුරුවෝ කරන්න එපා කියපු එක. සබ්බාස සූත්‍රය අර පළවෙනි කොටසේ. එතකොට අපි දැනගන්න ඕන මට තේරෙන්නේ බුදු දේශනාව අනුව ඒ ශ්‍රද්ධාවෙන් මේකයි කළ යුත්තේ මේකයි නොකළ යුත්තේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව අපිට අනුශාසනා කරලා තියෙනවා නම් අන්නේ ඒකේ යෙදුනද නැද්ද කියලා මම බලන්න ඕන හැමදෙස්සම පැහැදිලිලා ඉන්න වෙලාවේ. එතකොට හුඟක් කාලවට මට නම් තේරලා තියෙන්නේ මම අර යෙදිලා නැහැ කියන එක එතනදී. ඒතර ඒකෙන්ම සමානට ඒකම වෙන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයේ උපදින ප්‍රතිපදාව මේ අර මගේ වැරදි ටික අයින් වෙන එකම. ඒතර ඒ අනුව පොඩ්ඩක් මට එහෙමයි හිතුනේ. ඒතකොට අර ඔබතුමාගේ ප්‍රශ්නේ දිහට අතීතය පැත්තට යන්නේ නැතුව අපි මේක අත්ලාභ ප්‍රතිලාභයක් විදිහට අත්බව ප්‍රතිලාභයක් විදිහට ගන්නවා. ඒක අරගෙන ඒකට ඒ සංස්කාර විදිහට ඒක අනිත්‍ය දකින්න උත්සාහ කරන යෝනිසෝ මනසිකාරය හරහා ඒ වගේ පැත්තකට යොමු වෙනවා කියලා මම හිතනවා.
තේරුම් ගන්න. අනේ අපි හොයන විදිහේ අඩුපාඩුවක් තියනවා නම් ඒක දහමට ගලපලම මෙන්න මේ විදිහට බැලුවොත් ඕක මේ වැරද්දක් තියෙනවනේ කියන එක තමයි කවුරු හරි පෙන්නලා දෙන්න අපිට අවශ්‍ය වෙන්නේ. අපි හොයන විදිහේ බලන විදිහ මේ වරදක් තියෙනවා. දැන් ඒ සබ්බාස සූත්‍රය එක හරි වටිනවා. ඉතින් ඒ වගේ කියන්නේ දහමෙන්ම ගලපමයි අපිට අපේ වැරදි අල්ලගන්න වෙන්නේ. ඉතින් මේ වැරදි අඳුර ගැනීම උදව් වෙනවා හරි දෙයට එන්න. නැත්නම් අපි වැරද්දම හරි කියලා හිතාගෙන ඒකේ ඉන්නවා. අන්න එතනින් නිදෙන්න තමයි අපි මම හිතන්නේ දහම උදව් කර ගන්න ඕන. දහම විමසන විදිය උදව් කර ගන්න ඕන. මේ ඇයි හොඳයි ඒ කොටක් වටිනවා ඒ අදහස.
මේ ડોક્ટર වි පටහිතුනේ අර මෙතවත් මාත්‍ය මතක් කරා වගේ තවත් මාත්‍ය බොහොම පිං ඒ අදහස් ටික මේ විස්පත් කරාට අපි විස්පත් කරනවාට තවත් මාත්‍ය බොහොම පිං මේ මම දකින්නේ මම වෙනත් ආකාරයකට දකින්නේ. දැන් මෙතන අපි සාමාන්‍යයෙන් ලෝකයා විසින් කියනවා ටිප් ඔෆ් ද අයිස්බර්ග් එකනේ දකින්නේ කියන්නේ කාමයයි දේශයයිනේ අපි දකින්නේ ලෝකයේ විදියට. කියන්නේ අර එතන තමන් අතීතයට ගිහිල්ලා දකින්න ඕන මෙන්න මේ 84,000 84,000 තිබ්බ දේවල් අද ඇත්තටම නැති වෙනානේ. කියන්නේ කොහොම පින්ඩයක්වත් මේ වටිනාකම ඒ තුල තිබිලා නැහැ. කියන්නේ අපිට කිසිද නැහැ කියන එක අදහස වගේ. ඒ කියන්නේ ලෝකයේ විදියට ගත්තොත් එහෙමයි. ඒක ඇත්තටම තිබුණා කියන්නේ, ඒ කියන්නේ ලෝකයේ විදියට ඒක තිබුණා. හැබැයි ලෝකෝත්තර විදියට ඒවා මේ කියන්නේ ලෝකයේ විදියට උනත් ඒක පරිච්ඡ වෙලා ගියා. ඒක ප්‍රවෘත්ති නෑ කියන එක ලෝකයේ විදියට ගත්තත් එහෙමයි. ඒතකොට ලෝකෝත්තර සත්‍යයට දැන් අර චමත් මහත්ය මත කර විදියට කියන්නේ අකාලික භවණීකන මතුනේ. ඒකට මම අතීතයට හිතුවත් වැරදී, අනාගතයට හිතුවත් වැරදී, මේ වර්තමානයේ හිතුවත් වැරදී, අතර මේ පච්චුප්පන්න බව ඒ කියන්නේ අවිචාරය මහට ගන්න එක, එහෙම නැත්නම් මේ ස්පර්ශයෙන්ම තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක. කියන්නේ අවිචාරයෙන්මයි මේ හැම දෙයක්ම දැන් වර්තමානයේ වර්තමානයේ අපි මේ විදර්ශනා කරනවා කිව්වත් ඒකත් ඇත්තම මූලාවක්. මේ වර්තමානයේ හැදලා තියෙන්නේ මේ පච්චුප්පන්නයි කියන්නේ අවිචාරයෙන්ම කියන එක වගේ අදහසක් එතන මට ආවේ. කියන්නේ අර අපි ඇත්තටම මේ ධර්මයට එන්නේ මේ අර වගේ රාම් විදී මුතු වෙනෙක් ඒ දේවල් වල තියෙන නැත්නම් අපිත් එක්ක ඒ ලෞකික වශයෙන් මේ අපි ගිරල යන එක පොලිටික් නිසානේ අපි ඉස්සෙල්ලා වෙන්නේ. අන්න ඒ දේවල් වල අනිත්‍යභාවය අපි ඉස්සෙල්ලා දැනගෙන සිටියේ අපි වට තේරෙන විදිහට මේ අර
ඒ කියන අනිත්‍ය ලෝකෙට අයිති අනිත්‍යයන් නේද ඔය කතා කරන්නේ?
ඔව්, දැන ඒක දැනගත්ත යුතුයි. ඒකේ ගැන මට හිතෙන විදිහට මම දැන් මේක අපි අතරම සාකච්ඡා කරමු. මම මට මගේ අදහස මේක මට ඒ කියන්නේ ඊයේ දේවල්ම මට හරියට 100%ක් මෙන්න මේ වගේ අවිචාව නිසා නේද මේ දේවල් කියන්නේ. ඒ කියන්නේ ඒ දේවල් ගැන ඒ දේවල් හරිද, ඒ දේවල් හරිද වැරදිද කියන අදහස නෙවෙයි. මේ දේවල් 100%ක් මෙන්න මෙහෙමයි මේ දේවල් මට ඇති වුණේ කියන 100%ක මේ කියන්නේ අවබෝධය. කියන්නේ මෙන්න මෙහෙමයි දැන් පුතජනේ. ඒක ඇත්තටම ඒ ලෞකික දේවල් තියෙනවානේ. අර පුතජනේගේ අවබෝධයයි මේක මට ලැබුණේ මොකක් නිසාද කියන, කියන්නේ මේ අවිද්‍යාව තිබ්බ නිසාමයි මේ මනුස්ස ශරීරයක් හදාගෙන මේ ඇවිල්ලා මේ දේවල් ලැබුණේ. එක්ක නැත්තම් මම පින් කළා බ්‍රහ්ම ලෝකේ ගියේ හෝ අරූප වුණේ මේ මගේ අවිද්‍යාව නිසාමයි කියන එක වගේ දෙයක් තමයි අවබෝධ විය යුත්තේ කියලා මට හිතෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් මාගේ මම හිතන්නේ තවත් මහත්තයගේ අපේ කටිය අදහස් දැනගන්න කැමති කියලා සර්.
ඔය එතන ටිකක් පරිස්සම් වෙන්න ඕන තැනක් තියෙනවා. දැන් අපි හරිම මතුකදෙච්චේ කයක දැන් එච්චර සම්පත් තිබුණත් ඒ ඔක්කොම නැති වෙලා ගියානේ කියන අදහස. ඒක මේ එකක් පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඕක නෙමෙයි ලෝකෝත්තර දර්ශනය. ඕක නෙමෙයි බුදුහම්දුර මතු කරන්න හදන දර්ශනය. ලෝකයාට එන්න පුළුවන් එතෙන්ට. දැන් අහනකොට ආ මේ කියන්නේ ඒ රජුරවන්ට එච්චර ඒවා තිබිලත් ඒවා නැති වෙලා ගියානේ, ඉතින් අපිටත් ඕවා ලැබුණට වැඩක් නැහෙනි කියන පැත්ත දකිනවා කියන එක ඒක ලෝකෙට අයිති දැක්මක්. ඒක තේරුම් ගන්න ඕන. මොකද දැන් අපි ඉන්න මත්තම තමයි දැන් ඔය මොන කතා කිව්වත් මේ අපිට දැන් තියෙන දේට වඩා තව ටිකක් මොනවා හරි ලැබුණොත්, තව ටිකක් සල්ලි ලැබුණොත්, තව ටිකක් මොනවා හරි ලැබුණොත් මේ හොඳයි කියන පැත්තේ ඉන්නේ. ඒ දැවුව නැති වෙලා ගියාට කමන්නේ. ඒ වුණාට අර රජුරුවන්ට තියෙන සැප ටිකක් හරි අපිට ලැබෙනවා නම් ඔන්න ඕක ලබා ගන්න උත්සාහ කරන ගතියක තමයි අපි ඉන්නේ. එතකොට ඒ හිතන කෝණේ ඒ ඒක ලෝකෙට අයිති කරත්ත. දැන් අපි අනිත්‍ය අනිත්‍ය කියලා වෙනස් වෙනවා කියලා දන්නා. ඒක වෙනස් වුණාට කමන්නේ අනේ ඕක වෙනස් වුණාට කමන්නේ ඔයාට එපා නම් මට දෙන්නකො කියන මට්ටමක තමයි අපි ඉන්නේ. ඕක වෙනස් වෙනවනේ ඔයා තියාගන්න එපා එහෙනම් මට දෙන්න. නැතුව ඒක ඉක්මවා යන දර්ශනයකට එන්නේ නැහැ. ඒ කෝණෙන් බලන්න එපා මේක. ඒකෙන් ඇවිල්ලා මේකට එන්න ඕන කියන එක මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ බුදුදහම ඊට වඩා මේ වෙනස්ම කෝණයක් මේක. එතකොට ඒවා තිබිලත් ඒවා නැති වෙලා ගියානේ ඉතින් මොකටද ඕවා ගන්නෙ? ඒක අර ලෞකික මට්ටමේ අපහැරීමක් පැත්තකට යන්නේ. දැන් මේ අපහැරීම නෙවෙයි මේකේ තියෙන්නේ. අපහැරීමයි අවබෝධ කිරීමයි දෙක. දැන් දුක අපහැරීම නෙමෙයි දුක අවබෝධ කිරීම. එතකොට අර උපමා වලින් ගන්න ඕන දැන් අර අතන අර කලින් මතු කළේ මේ රාග ද්වේෂ පැත්ත තමයි අපිට පේන්නේ නේ සක්කාය දිට්ඨිය පැත්ත නෙවෙයි. දැන් රාග ද්වේෂ අඩු වුණොත් හොඳයි කියන තැනින් තමයි අපි හොවාගෙන යන්නේ. ඒක ලෝකයා බලන පැත්ත. දැන් ලෝකෝත්තර දර්ශනේ එන්න ඕන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ඉවරද්ද තියෙන්නේ. අරව නැති වෙලා යන හින්දා ඒවට තියෙන කැමැත්ත අඩු කරන පැත්තට නිවැය යන්න ඕන. ඒවා හම්බ වුණේ ඇයි? ඒ හම්බ වීමම නේද දුක? එකයි අර ඉස්සෙල්ලා ඉඳන් කතා. ඔව්.
හැබැයි ડોක්ටර් යතර මට තියෙන මෙයානේ ආදී කොටයක් නේද දැක්කේ මේ බොහොම කම්මාවේ පොසෝ කියන එක. මට හැබැයි උන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක කියන්නේ අපි දැන් ලෞකික සමාධි පිට ඇවිල්ලා නේ බුද්ධ ඥානවත් ස්ටේෂන් එකකට ලෞකික සමාධි පිට යන්න කියලා. ඒක ලෞකික සමාධි පිට ඇවිත් ගන්න දරු මේව තියෙනවා මේ දේවල් මට මේ කාමයන් දිනනවා දේශයන් නැති කරනවා කියන මූලික අදිතාලේ මම ඉඳලා නේද මේ ලෝකෝත්තරට යන්න ඕන. මම නැත්නම් ලෝකෝත්තරය දැනගෙන ලෞකිකයට යන්න ගියොත් හෝ නැත්නම් මට මේ ප්‍රශ්නේ තමයි දැන් අර දැන් ඔය ලෝකෝත්තරය අපිට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට එහෙම කෙලින්ම අපි එක පාට ලෝකෝත්තරයට ගියොත් අර මක්කලේකෝසන කියලා කියන්නේ මට දැනගත නැහැ.
ඒ කතාවට යනවා කියන කෝකේ අසසුත් තියෙනවා මට. ඔව්. ලෝකෝත්තරය කියන්නේ මොකුත් හම්බ වෙන්නේ නැහැ මොකුත් කරන්න බෑ කියන එක නෙවෙයි. ලෝකෝත්තර දර්ශනය කියන්නේම ඔය සක්කාය දිට්ඨිය දකින එක. නැතුව මොකුත් හම්බ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ අර ඔබතුමා මතු කළේ නිවන ගැන එක එක මඤ්ඤණා තියෙනවනේ. මේව නැතුව හිටියනම් හරිනේ ප්‍රශ්න. මේක හම්බ වුණ එක වැරදි කියනකොට හම්බ නොවුණා නම් හරි කියන එක නෙවෙයි මේ කියන්නේ. එතනින් එහාට දැක්මක් මේ බලන කෝණේ වෙනස් වෙනවා. දැන් ඒ හම්බ වුණා නම් වැරදි කියන එක කියන්නේ මේ සක්කාය දිට්ඨිය දැක්කන් නෙවෙයි. දැන් අර අඳුරෙම හිටිය කෙනාට ආලෝකේ හම්බ වුණා කියන එක ඒක මේ හරි දැක්මට ආව නෙමෙයි. මම මෙච්චර කල් හිටියේ අඳුරේ කියන අදහසට ගියොත්. ඇත්තටම ඉන්නවා තාමත් ඉන්නේ අඳුරේ. කියන එක. ඒ කියන්නේ අඳුර හම්බ වෙනවා. දැන් එච්චර කල් අඳුර කියන අදහසක් තිබුණේ නැහැ. දැන් අපිට පිටේ පැල්ලමක් කියන එක ගැන අපිට අදහසක් නැහැනේ. කවුරු හරි ඔබ පෙන්නලා දෙනකම්. එතකන් අදහස නැහැ. ඒ සක්කාය දිට්ඨිය කියන එක දැකලා නැහැ. සක්කාය දිට්ඨිය තේරුම් ගත්තොත් තමයි සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවට එන්න පුළුවන් වෙන්නේ. ඒක ගැන අදහසක්වත් නැත්තම් අපි ඒක කිසිම විමසීමක්වත් කරන්නේ නැහැ. කිසිම උත්සාහයක් නැහැ. එතකොට මේක අර පූර්ව ප්‍රතිපදාවේ ඉඳලා මේකට පණින්න ඕන කතාවක් කියන එක නෙමෙයි මම නම් දකින්නේ ඒක මත එන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් දැන් මම නම් කියන්නේ අපේ මට්ටමේවත් අඩු ගානේ මේ සාකච්ඡාව යන්න ඕන මේ ලෝකෝත්තර දර්ශනය මොකද්ද බුදු කෙනෙක් පෙන්වන්නේ මොකද්ද කියන පැත්ත ඔතෙන්ට එන්න මේවා කර කර ඉන්න ඕන කියන පැත්ත ඒ කියන්නේ මට නම් ඒක ඒ කතා කරන එකත් තේරුමක් නැහැ වගේ මොකද මේ ඉන්න ඔක්කොම යම් කිසි මට්ටමකට මේ දේවල් කරනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ওই දේවල් කළාට මේක මේ හම්බ වෙන්නේ නැහැ මේ කෝණේ වෙනස් වෙන්නේ නැහැ දහම අහුන් නැත්තම් ඒ විදිහට හෙව්වේ නැත්තම් කියන තැන තේතන අපි මේ ලෝකෙට අයිති පැත්තක ඉන්න අයට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ ඒක නැහැ කියනවා නෙවෙයි කියන්නේ ලෞකික නැත්නම් පුත්‍රඥාය තමයි ධහම දේශනා කරන්නේ එතකොට ඒ ධහම අපි පුත්‍රඥාමත්ව නැත්නම් ලෝකෙට අයිති පැත්තෙන් නෙවෙයි මේ වචන වලින් දෙන්නේ ලෝකෙන් එතර වෙන පැත්තක් නේ ඒක මොකද්ද කියලා මතු කරගන්න පැත්තට තමයි පුළුවන් තරම් හොයන්න ඕන ඒක දැන් එතෙන්දී අපිට හිතෙනවා ඒක තේරුම් ගන්න මේ ලෝකෙට අයිති වැඩ ටිකක් කරන්න ඕනනේ ඒ ටික තියෙන්න ඕනනේ මේ ලෞකික සම්මාදිටිය ඉඳලානේ ලෝකෝත්තර යන්න ඕන ඉතින් එහෙම මන් දන්නේ ඒක හරිද වැරදිද කියන එක ගැනවත් මට කතා කරන්න හිතෙන්නේ නැහැ අපි හොරගෙන නෙමෙයි තර්ක කරන්න ඕනේ මේ ලෝකෝත්තර දර්ශනය කරගන්න අවශ්‍ය ටික ගැනයි කතා කරන්න ඕන කියන තැන තමයි මං ඉන්නේ. නැත්තම් අපි ආයෙ සාධාරණීකරණය කරනවා අපි මෙච්චර කල් කරපු දේවල් හරි කියන එකට. අයිත්‍ය කරන දේවල් හරි කියන එකට. එතෙන්ට නෙමෙයි මං යන්න ඕන. අපි හිතන විදිහ වැරදි. මේ කෝණේ වෙනස් වෙන්න ඕන. කියන පැත්තකින් මේ හොයන්න තමයි මේ ධර්මයේ යොදා ගන්න ඕන කියලා. පෙරවන් සරණයි මේ ගැන අදහස් එක කියන්න පුළුවන් කට්ටියට. සාකච්ඡා කරන්න ඕනේ.
සිරුවන් සරණ එඩ්වඩ් මහත්තයා කියපු එක සම්බන්ධව මට නිකන් අර බුද්ධ දේශනාවක් මේ මතක් කරලා දෙන්න හිතුණා. දැන් රවි මහත්තයා කියපු කාරණාවම කියන්නේ ඒ රාගයේ දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ හිසගිනිගත් එක් ඉගින නිවන ලෙස කාම රාගයයි පටිගයයි දුරු කරන්න උත්සාහ කරන්න ඕන නේද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒකවල බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ දෙවියව හරිගස්සනවා ඒක මේ ඉසගිනිගත්තු එගින නිවන ලෙස සක්කාය දිට්ඨිය දුරු කරන්න වෙහෙස වෙන්න ඕන කියලා. එතකොට දැන් එතන අර දෙවියගේ තිවිච්ච අදහස මේ අර වගේ අදහසක් මම හිතන උතුමා කිව්වේ දැන් මුලින් අරක දැනගන්න ඕන කියන එක මේ හැබැයි බුදුරජාණන් වහන්සේ රවි මහත්තයා පැහැදිලි කරා ඒ සක්කාය දිට්ඨිය දුරු කරන එකට තමයි මූලිකවම යොමු කරන්නේ මේ කියන එක තමයි මට මේ දේශනාවෙන් අන්නේ ඊට ඒ වගේම අර රාගදේශ කියන දෙක පිළිබඳව මේ හරි විදිහට තේරුම් ගැනීමක් එනවා ඇත්ත සමාලවල සක්කාය දිට්ඨිය දුරු වීමත් එක්ක විතරමයි වෙන්න පුළුවන්. ඒතොර අපි අර දෙක නැති කරන්න හරි ඒ දෙක තුනි කරන්න උත්සාහ කරත් ඒක හරි විදිහට වෙන්නේ නැති වෙන්න පුළුවන් සක්කාය දිට්ඨිය කියන ඉඳබදත්න ඒ ගැන අපිට අවබෝධය අපි දැනගත්තට මට තේරෙන රාගය මට තේරෙන ද්වේෂය තමයි මම දන්නේ. ඉතින් හැබැයි ඒක නෙවෙන්න පුළුවන් මූලික යටින් ඉදිරියට තියෙන හේතුව. එතකොට ඒක අර අපි ඉවත් කරන්න හැදුවත් ඒ අවශ්‍ය කරන දේ වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඉතින් ඔයා කෙසේද තර්ක තමයි බුද්ධ දේශනාවේ මට සූත්‍රේ නම් මතක නැහැ මේ. ඒ සක්කාය දිට්ඨිය දුරු කරන එක තමයි මූලික කියන එක කියවිලා තියෙනවා. ඒ වගේම තව අර ඔබතුමා අය දැන් අර ඔබතුමා ඒ යොමු වෙච්ච තැන නම් හරි වටිනවා කියලා මට හිතෙන. දැන් කොහොම කරත් මේක බෑ. මම මේ හරි කියලා ගත්තත් හරි නෑ වැරදි කියලා ගත්තත් වැරදිනේ වැරදි හරි කියලා ගත්තත් වැරදි කියලා උතුමා මේ තැනකට මේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් යොමු කරා මේ එතකොට ස්වාමීන් වහන්සේ කිව්වෝ දෙපැත්තම වැරදි තමයි එතකොට යොමු වෙච්ච තැන බැලුවොත් අපි අර ගැනීම තමයි ප්‍රශ්නේ එතකොට දැන් එතකොට සමහරවිට උතුමා යොමු වෙච්ච තැන හරි ඇති මම නිකන් මට මේ උඩට ආවේ වෙලාවට යවකලාපි සූත්‍රය කියලා එකක් තියෙනවා. යවකලාපි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියන ඔය වගේම ඔබතුමාට වෙච්ච විපිරිතර භාවයේ වගේම එකක් ඉතින් එතනත් කියන්නේ තේකින් පුළුවන් නම් ඉතින් උදව්වක් ගන්න පුළුවන් ද කියලා බලන්න පුළුවන්. ඒක කියන්නේ දැන් මම වෙමි කිව්වත් මඤ්ඤණාවක්. මම නොවෙමි කිව්වත් මඤ්ඤණාවක්. රූපී වෙමි කිව්වත් මඤ්ඤණාවක්. අරූපී වෙමි කිව්වත් මඤ්ඤණාවක්. අසඤ්ඤී වෙමි, සඤ්ඤී වෙමි, නේසඤ්ඤා නාසඤ්ඤී වෙමි. ඒ කොහොම කොහොම හිතුවත් කොහොම කොහොම ගත්තත් කොහොම කොහොම හම්බුණත් මම අහු වෙලා කියලා කියන්නේ. ඒතර අර ඔබතුමා කිව්වා වගේම විපිලිසර භාවය තමයි. හැබැයි ඒ විපිලිසර භාවය හරහාම වෙන්න පුළුවන් ඊට එහා තියෙන ඇත්ත මතුවෙන්නේ. ඒක තව හොයන්න තමයි අපිට උනන්දු වෙන්න ඕනේ කියලා මම හිතන්නේ.
බොහොමකින් බොහොමකින් තමයි ප්‍රශ්නේ ගොඩක් ඉන්සයිට් එකක් කියන්නේ බොහොමකින් ඔබතුමාට.
පෙරවන් සන්නයි මහත්මයා, මේ මමත් දැන් මම කතා කරන්නේ මගේත් වැරදි තියෙන දේවල් මතුවෙනවා මේ සාකච්ඡා වලට යොමු වෙනකොට. ඒ එක්කෙනෙන් මේ කතා කරපු දේ මට මතකයි ස්වාමීන් වහන්සේගේ මුල් කාලේ ධර්ම දේශනාවකදී මෙහෙම සාකච්ඡාවක් තිබුණා. ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ අපේ මූලික අපේ ස්වභාවයම තියෙන්නේ මේ රාග ද්වේෂ කියන එක තමයි අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් බුද්ධ දේශනාවෙන් මූලික පිළිතුරක් හම්බෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයට. එතකොට අපේ ප්‍රශ්න ඇත්තම ප්‍රශ්නෙට නෙවෙයි එතන පිළිතුර තියෙන්නේ. ඒක එතන ප්‍රශ්නය තියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රශ්නයට පිළිතුර. එතකොට අපි හරියටම මේ සක්කාය දිට්ඨිය කියන ප්‍රශ්නය මතු කරගෙන මතු වෙන විදිහට සිතලා ඒ දේශනාවට යොමු වෙන්න ඕන කියන කාරණාවකුත් මට දැන් මේ සාකච්ඡාව යොමු වෙනකොට මට අහුණා. මොකද රාග ద్వේෂ කියන දෙයට තමයි අපි පිළිතුර හොයන්නේ. එතකොට ඒකට ලැබෙන පිළිතුර බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්නේ ඒකට නෙවෙයි කෙලින්ම පිළිතුර මේ ඒ දේශනාවලින් හම්බෙන සක්කාය දිට්ඨිය. එතකොට අපේ ප්‍රශ්නේ සක්කාය දිට්ඨිය කියලා අපි තේරුම් ගත්තොත් එන්න ඒ වගේ දේකුත් මට මතක් වුණා. පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් තේරුම් ගන්න.
රසරණයි දැන් ඔන්න ඔය අදහස දැන් අපි ආයේ බුද්ධ දේශනාව මතක් කරගත්තා. දැන් ඕකත් එක්ක අපහු අර මුලින්ම අහපු ප්‍රශ්නේ අර රජ්ජුරුවන්ට මෙච්චර සම්පත් තිබුණා කියන තැත්තේදී අපි මොන විදිහටද ඔකේ අදහසක් ගන්න ඕන කියන එක. ඒත් අපි මේකට ඇලුනද නැද්ද, ගැටුණද නැද්ද, රාග දේශ පැත්තද නැත්තම් මෙතන කොහමද ඒ සක්කාය දිට්ඨිය අන්න එතනයි අතු කර ගන්න ඕනේ. ඒකයි මම කියේ එතන සංස්කරණ ස්වභාවය. ඒකත් සංස්කාර ගොඩක් නේ කියලා තේරුම් ගත්ත පැත්තෙන් හිතුවොත් මම හිතන්නේ අපි අර සාමාන්‍ය බලන කෝණේ වෙනස් වෙයි කියලා. අන්න ඒ වගේ පැත්තකින් මේක බලන විදිහ ඒ කරුණම අපිට වෙනස් ඇන්ගල් එකකින් බලන්න පුළුවන් වෙන්න ඕනේ.
විස්තර කර විදිහට සාමාන්‍යයෙන් මට කියන ප්‍රශ්නේ තමයි මේ දැන් අපි හැම වෙලේම කලේ මෙච්චර කල් අනිත් සමා වෙන්න මේ අපෝ මේ මෙච්චර කාරහරහනවට දැන් මෙච්චර කල් අපි සාමාන්‍යයෙන් දෙයක් කරනකොට කෙරෙන්නේ අපි අසිබු කියන්නේ මේ ආයතන හය කියන්නේ අපි අනිත් පහ පැත්තකින් කියමුකෝ. දැන් අපි භාවනාව ටිකක් මොනහරි යන්තම්hari කරලා තියනවා කියලා හිතන කෙනෙක් ඔය හිතත් එක්කනේ දැන් ඔය මේ වෙන්නේ. එතකොට ඒක සමතෙක් තපස් කරලා යන මේක නිගේ හැම අවස්ථාවකදීම අපිට ඇත්තටම කියනවා නම් මොකක් හරි අකමුණක් අපි හිතා ඉඳන් මේ අපිට දෙයක් කරන්න වෙන්නේ. දැන් මෙන්න මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් අර චවත්මාත්‍යයේ අර මගේ පරිසරය මතක් කර කියන්නේ ඒක පොතපල දුන්නා වගේ දැන් මට අරමුණක් නැහැ. ඒ කියන්නේ ඔය රූපීද අරූපීද දැන් ගන්න දෙයක් නැහැ මෙතන. ඒ කියන්නේ මට පිටා ඉන්න කිසිම දෙයක් එතන නැහැ ඇත්තටම. එතකොට මම ඇත්තටම නිකන් බ්ලැන්ක් වෙනවා. කොහෙද මොකද්ද මම කල යුත්තේ කියලා. ඒ කියන්නේ එතනින් එහාට දෙයක් හිතාගන්න බෑ ඇත්තටම. අන්න ඒක තමයි ඒ කියන්නේ මට තේරෙනවා ඒ කියන්නේ මේකම තමයි මේ දේවල් මේ දේවල් විදිහට මතක මේ මතක කළ දුන්න විදිහට මේ අපි අර අපි කාමයේ දැන් අර අපි තමු දැන් අර රජතුමාගේ රත්තරන් ටික කියලා ඒ රත්තරන් ටික හරියටම 100%ක් ඒ රත්තරන් ටික වෙච්ච විදිය අපි දන්නේ නැති නිසා අපි කොච්චර අර මමියත් එක්ක කියන්නේ මේ රටයි පිටියත් එක්ක මේක දිහා බලුවට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක මේ යම් විදිහකට තේරෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මට හිතෙන්නේ නම් මේකයි අසතමයි. දැන් මට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි දැන් මමියත් තියාගෙන මම හොයනවා මේ මමියත් තියාගෙන අර දේවල් මොකුත් නැති කරන්න, ඒ කියන්නේ නැති වෙලා කිසිම දෙයක් නැතිව ඉන්න මම මේ පැත්තේ ඉඳව ගන්න උත්සාහය කරනවා වගේ කියලා වගේ මට හිතෙනවා. ඒ කියන්නේ දැන් මේ භාවනාවක් පවම කියාගෙන ඉන්නවා නම් වාක්‍රි පිටලා ඉන්න ඕන. ඒක නිසා මේ මමයව වත් ගන්න මේ පැත්තෙන් අනිත් පැත්තෙන් දැන් දෙයක් නැහැ කියලා හොඳටම කෙනෙක්ට පවත්න්න බෑ කියලා හොඳටම දැනගෙන පිටවන්න බෑ කියලා දැනගෙන දැන් මේ විපරිසරයේ ඉන්නේ මෙන්න මේ මමයා මේ පිහිටව ගන්න බැරි වයි කියන එක වගේ අදහසක් තමයි මට එන්නේ ડોක්ටර් වගේ පොඩක් ඒ කියන්නේ සක්කායි දිටියට තමයි මම අපහු සක්කායි දිටියට පදරමක්මයි මම හොයන්නේ. සක්කායි දිටියට දැන් පිහිටන්න ගන්න නිසා මමයා නැති නිසා මේ විපරිසර භාවයට පත් වෙලා ඉන්නවා කියන එක වගේ අදහසක් තමයි එන්නේ. ඕකට හැබැයි සොලියුෂන් එකක් නැහැ පුතන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කොහොමද ඒක
මේ ඉක්මෝයි තේරුණා. ඒක ටිකක් පැහැදිලි මදි. දැන් මුකුත් නැහැ, අරමුණක් නැහැ කියන්නේ මොන වගේ ස්වභාවයක්ද ඒක? මම කියන්නේ මොකද මට නම් ප්‍රායෝගික ඕන තරම් අරමුණු තියෙනවා ඕන වෙලාවක. මොකක් මොන වගේ දෙයක්ද අදහස් කළේ?
එලොක්ලෝවි දැන් මෙහෙමනේ වෙන්නේ. දැන් ඔන්න ගන්නකො දැන් එළිය ගොඩ නැගිලා කියලා මම හැමදාම ගන්න උදාහරණ. දැන් ඔතන දැන් දන්නෝනේ මම දැන් පනවගෙන අපේ ස්වභාවයක පනවගෙන දැන් ඔන්න මේ පැත්තේ ඉන්න බෑ. ඒ කියන්නේ මම පිටවන්න බෑ. ගොඩ නැගිලා දැන් අර තමත් මහත්ය කිව්වා වගේ මේක ගොඩ නැගිලා තියෙන්නත් බෑ. නොතියෙන්නත් බෑ. තිබුණේ වනේ ගොඩනැගිලා උත්පාදයි. ඔය ඕන එකක් ගන්නකො එතකොට ඇත්තට මෙතන අරමුණක් නැහැ නේ මට. ඒ කියන්නේ අරමුණට පිටා ඉන්න විදියක් නැහැ.
අරමුණක් නැහැ නෙමෙයි අරමුණක් තියෙනවා. ඔය කියපු හතර ආකාරයේම අරමුණක් තියෙනවා.
නේ ඔය ටික ඔක්කොම නැති වුණොත් ඒ කියන්නේ ඔක්කොම දැන් මට එහෙම හිතෙන්නෙම නැහැ. කෙලින්ම බ්ලැන්ක්. ඒ කියන්නේ කලිකර ඒ කියන්නේ හිතවිල්ලම කෙලින්ම නැතිලා යනවා එතන. එහෙම කියන්නේ දැන් ඔය ප්‍රශ්නට ආවොත් කෙලින්ම බ්ලැන්ක් වෙනවා. ඒ කියන්නේ මම දන්නේ ඒක කොහොමද විස්තර වෙන්නේ කියලා. ඒ කියන්නේ තීරණ දෙකුත් නෙවෙයි.
මම එහෙම හුඟක් ගොඩ නැගිල්ලක් කියලා දැනගන්නෙම නැහැ.
දැනගන්න ඉස්සරහ අර මේවට කියනවනේ. දැන් ඒ කියන්නේ දැන් මට ඒක ගොඩ නැගිල්ලක් කියන එක
වෙලා එන්න විදිහක්
නැහැ. ඒක තමයි ඒ ඩිෆයින් කරන්න ඉස්සරහනේ මේ කතා කරන්නේ. ඒ කියන්නේ මම ගොඩ නැගිල්ලක් කියලා අරගෙන මම ප්‍රතිරෝධ උපමානයක එකක් මම ගොඩ නැගිල්ලක් කියලා අරගෙන ඒක නැහැ කියන තත්යකට නෙවෙයි යන්නේ. එතනෝ ඉස්සරහට කියපු කතාවක් මේ වෙන්නේ. මට පොඩ්ඩක් ඒක කොහොමද ඒක
කියන්නේ? ඔය ඒක තමයි. දැන් ඔබතුමා ඔය අරමුණක් නැහැ කිව්වට අරමුණක් ඇවිල්ලාමයි ඔතෙන්ට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගොඩ නැගිල්ල ගැන අපිට කතා කරන්න පුළුවන් වෙලානේ. ගොඩනැගිල්ල මුලාවක් හරි හම්බුනේ නැහැ කියලා.
ගොඩනැගිල්ල අරගෙන නෙවෙයි ડોක්ටර්. ගොඩනැගිල්ල අරගෙන නෙවෙයි. ඒක මට ඇත්තටම මේ ප්‍රැක්ටිකලි මට තේින්නේ නැහැ ගොඩනැගිල්ල. එහෙම දෙයක් තියනවා කියලා මට නොගන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ මම මගේ ලොක්කම කතා කරනවා නෙවෙයි.
නෑ නෑ.
මට ඒ සත්‍යෙට
හමනවා. ඔව්. දැන් ඔන්න අපි ගොඩනැගිල්ල හරි ඔයිටත් වඩා ප්‍රකටයිනේ තමන්ගේ ශරීරය කියලා ගන්නකො.
ඔව්.
මොකක් හරි ඉරියව්වක් හරි මොකක් හරි.
ඔව්.
එතකොට ඒක පිහිටියේම නැති ස්වභාවයක්ද කියන්නේ?
පොදෙන් උදාහරණයක් ගන්නකො. උදාහරණයක් ගන්න දැන් මම භාවනා කරනකොට ડોક્ટર රවි අනේ මේ වැරදියට වටා ගන්නපම මේ ෂෝ ඔෆ් කරන්නවත්
නෑ නෑ මේ කතා කරන්නේ දහම මතු කරගන්න මිස වෙන දෙයකට නෙවෙයිනේ. හින්ද එහෙම වැරදියට වැටෙහිම නෑ කියන්නේ.
මේ මට දැන් ඇත්තටම දැනෙනවා මේ මම භාවනා කරනකොට ડોક્ટર රවි මුළු මේ ඇඟම මේ නැතිවල යන ස්වභාවය කියන්නේ දැනෙන්නේ ගන්නට යනවා කියන්නේ ඒක ලොකු දෙයක් කර යුතු නෑ. ඒ කියන්නේ මුළු ඇඟම මේ දැන් මං ඇස් දෙක අරන් හිටියත් ඒ දැන් ඔය ඇස් දෙක වහගෙන හිටියොත් නම් අපිට දැනෙන්නේ සුයන එක ඉක්මනටම වෙනවනේ. දැන් මං ඇස් දෙක අරගෙන මගේ කකුල් දිහා බලන් හිටියත් මේ මට හරියට ඒ කියන්නේ හිත වැටෙනකොට මේ කකුල් දෙක නොපෙනියනවා. අනේ ඒ තත්ත්වයකට එනවා මට තේරෙන්නේ නෑ එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇයි එහෙම දේවල් සිද්ධ වෙන්නේ කියලා නම් මට තේරෙන්නේ නැහැ. කොහොම හරි ඉදේ වෙනවා. ඒක ඒකත් නෙවෙයි මෙතන මේ කියන්නේ. දැන් උතර දැන් කොහොම ආව ගමන් හිතන්නකෝ දැන් ওই අවස්ථාව කියලා දැන් උදාහරණයක් විදියට. මම ඇස් දෙකට පේන මගේ කකුල් දෙක මට පේන්න නැති වෙලා යනවා. ඒ කියන්නේ දිගටම ඒකට හිටියොත්. එහෙම අවස්ථාවලදී දැන් මුකුත් නැහැ නේ. හැටමට අරමුණක් නැහැ. එතකොට ඒ කියන්නේ දැන් මම උත්තර ගන්න හදන්නේ අවකාශයේ හරි මට පේනවනේ. ඔය ඉතින් තමයි මම දැන් පොඩ්ඩක් ගැටවිලා ඉන්නේ. ඒ කියන්නේ මම අවකාශය පනව ගත්ත කියන්නේ මේ දැන් අවකාශයක් පේනවනේ මට වෙන්නේ. ඒ කියන්නේ මට මුකුත් සුබනාට මේ අවකාශයක් දැන් මම පනවගෙන කියන කතාවක් එතන සිද්ධ වෙනවා. මේ මම ඔබතුමාගෙන් උදව්වක් තමයි ඉල්ලන්නේ ඇත්තටම. මේ ඔබතුමාගෙන් ඉන්නේ අනේ මේ භාවනා කරන කට්ටියගෙන මේ කියන්නේ මෙතන මෙතනින් කොහොමද ගැලවෙන්නේ කියන එක. මේ වගේ අදහසක් තමයි ડોક્ટર රවි මේ තේරුම් ගන්න.
හඳ එතෙන්ට යම් කිසි අදහසක් ගන්න තමයි අපි අර මම හිතන්නේ ගිය සතිය සාකච්ඡා කළේ අපි දැන් ආයතන ගත්තාම එක පැත්තකින් මම හිතන්නේ හැමෝම දන්නවා මේ ආයතනයට අහු වෙන අරමුණ පැත්තෙන් නෙමෙයි මේකේ බලන්න තියෙන්නේ නැත්තම් වැරද්ද තියෙන්නේ ආයතන පැත්තෙම. ඒ කියන්නේ දකින්න දේ නෙමෙයි දැකීමේ හැකියාව පැත්තේ. මොකද ඒකට අපි අර උදාහරණ අවස්ථා කීපයක් ගත්තේ අපි විමසන්න. දැන් ඇහෙන් දෙයක් දකින වෙලාව නොදකින වෙලාව තදනින්ද හරි අසංයම හරි ඉන්න වෙලාව කියලා විස්තර ටිකක් සාකච්ඡා කරන්න ගත්තේ. දැන් එතෙන්දී අපි ප්‍රශ්න කරන්නේ මේ දැකීමේ හැකියාව කියන පැත්ත. දැන් ඇත්තටම මොනවා හරි මලක් හරි දකින වෙලාව අපි ඇහෙන් දකින වෙලාවනේ. එතකොට මලක් දකිනකොට දැකීමක් තියනවා, දකින දෙයක් තියනවා. ඒක සාමාන්‍ය මට්ටම. දැන් අපි මලක් නොදකින වෙලාව, ඒ කියන්නේ ඇහැ පාවිච්චි නොකරන වෙලාව ගත්තොත් අපි සද්දයක් අහන වෙලාව කියමුකෝ. එතකොට දැන් තේින්නේ නෑනේ. දැන් ඒ වෙලාවේ දැකීමේ හැකියාව තියනවාද? ඒක දකින්නට වඩා ටිකක් තේරුම් ගන්න පහසුයි. දැන් අහන කොට දැන් සද්දය ඇහෙනකොට අපි දන්නවා ඇහෙනවා කනත් ඉපදිලා. දැන් ඒ සද්දය ඇහෙන්නේ නැති වෙලාවට මේ සද්දේ එතකොට කන තියනවාද? එතෙන්දිත් අපි කතා වුණා ඇහෙන්නේ නැති බව දැනගත්තේ මොකෙන්ද? ආපහු කනෙන්නේ. එතකොට ඇසීමේ හැකියාව මතමයි ඇසීම ගැන කතා කරලා තියෙන්නේ. නොඇසීම ගැන කතා කරලා තියෙන්නේ මේ දෙකේදීම ඇසීමේ හැකියාව තියෙනවා. දැන් ඒක දැන් අර තව උදාහරණයක් ගත්තේ දැන් අන්ද නෙමෙයි බිහිරි කෙනෙක් ගත්තොත් අපි දැන් සද්දයක් තියනවා කිව්වොත් එයාට කිසිම අදහසක් තියනවාද? ඒක ගැන නැහැ. අපි දැන් සද්දයක් නැහැ කිව්වොත් කිසිම අදහසක් තියනවාද එයාට? නැහැ. ඒ කිව්වොත් කියන්නේ යම් කිසි ආකාරයක එයාට කියන්න බෑ. ඉතින් කන ඇහෙන්නේ නැහැ නේ. අපි වෙන විදිහකට එයාට ඒ අදහස දුන්න එයාගෙන් ප්‍රශ්නයක් අහුවා කිව්වොත් දැන් සද්දයක් තියනවාද? එයාට අදහසක් නැහැ. දැන් සද්දයක් නැද්ද? ඒ ගැනත් අදහසක් නැහැ. මොකද සත්ත්ව ලෝකේ එයාට අදාළ නැහැ. මොකද ඇසීමේ හැකියාව අදාළ නැත්නම් සත්ත්වය ගැන කතා කරන්න බෑ. හැබැයි සද්දි තියෙනවා කිව්වත් සද්දි නැහැ කිව්වත් හරි ඇසීමේ හැකියාව. ඇසීමේ හැකියාව තියෙන තාක්කල් තමයි ඒකට අදාළයි සද්ද ලෝකේ කියන එක. එතකොට සද්ද තියෙනකොට විතරක් නෙමෙයි ඇසීම තියෙන්නේ. සද්ද නැති නැහැ කියන අදහස දෙද්දී අහලා බලලමයි කියන්න පුළුවන් නේ සද්දයක් නැහැ කියලා. ඇසීම හැකියාව නැත්තම් සද්ද නැහැ කියන එකටත් අර්ථයක් නැහැ. එතකොට අන්න ඒ වගේ ඒ ආයතන හැකියාව පැත්ත. එතකොට ඔන්න ඔය ඒ හැකියාවමයි ආයතනෙ. එතකොට මේක වැඩ කරනවද නැද්ද කතාව නෙමෙයි. මේ හැකියාවමයි සද්දේ. එතකොට ඒ බව අනේ හැකියාව කියන මට්ටමයි දැන් අපි හොයන්න ඕනේ. ඒ කියන්නේ අරමුණ පැත්තෙන් නෙමෙයි හැකියාව පැත්තෙන්. ඒක එක ධර්මතාවය. එතකොට තමයි අපිට අර දැන් ඊට වඩා එහාට කතා කරපු ඒවා ගැන අදහසක් ගන්න වෙන්නේ. අහන්න නැති වෙලාවේ මොකද වෙන්නේ? තදින්දි මොකද වෙන්නේ? නැත්තම් අර අසඤ්ඤතලේ මර අපි කතා කළේ කලහ විවාද සූත්‍රේ. නසඤ්ඤ සංඤි න විසඤ්ඤ සංඤි නෝපි අසඤ්ඤි න විභූත සංඤි වචන හතරේ දැන් ඔන්නෝය ඒවයින් එකකට අපි කොටු වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරෝ කියනවා ඒ ಜಾති හතරම නිවන නිවි නෑ කියන එක මුලට දාලා කියන්නේ. සංඤී ලෝකේ අසඤ්ඤී කියන එකක් නෙමෙයි, අසඤ්ඤී කියන එකක් නෙමෙයි, විසඤ්ඤී කියන එකක් නෙමෙයි, විභූත සංඤී කියන එකක් නෙමෙයි මේ. නිරෝධය නැත්තම් මේ අනුත්පාද නැත්තම් නිවන කියන පැත්ත ලෝකෝත්තර දර්ශනයට යන්න ඒ හතරම ඉක්මවා යන්න ඕන. ඒ කියන්නේ ආයතන ඉක්මවා යන දැක්මකට එන්න වෙනවා. මේ ආයතන ඉක්මවා යන්න අර සේ ආයතනේ වේදිතබ්බේ කියලා කියන්නේ ආයතනේ දත යුතුයි. ඇහැ නොපිහිටන ඇහැ ඉක්මවා යන ඇහෙන් දැනගන්න සද්ද ගැන කතා කරන පැත්තකට යන්නවත් බැහැ කියන ඔන්න ඔය වගේ පැත්තක් ඒ දර්ශනේ. ඒ එහෙම නැතුව අර අනිත් එකක් හරි කිව්වොත් එතන සක්කාය දිට්ඨියමයි, එතන ලෝකයමයි තව විදිහට කිව්වොත් ඒ ආයතන හැකියාව කියන කොටම මේ සක්කාය දිට්ඨිය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි අර පිටේ පැල්ලම හරි මේ අඳුරේ ඉන්න කෙනා අඳුර දන්නේ වගේ හරි දැන් ඒ මොනවා හරි තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඥානයක් පහළ වුණ දවසට. එතකන් එහෙම ස්වභාවයක් කියන එක ගැනවත් කිසිම අවබෝධයක් නැහැ. කියන්නේ දැන් අඳුරේ ඉන්න කෙනාට අඳුරේ ඉන්නවා කියලා අඳුර කියන එක එයාට අවබෝධයක් නැහැ. එතන යම් කිසි අවබෝධයක් එන්න පුළුවන් අර යන්තම් කලාමෙදිරීලියකින් හරි මේ අඳුර නැති ස්වභාවයක් තියනවා කියලා. හැබැයි ඒකත් අඳුර බව එයා දන්නේ නැහැ. ඒ ආලෝකෙත් අඳුරේ ස්වභාවයක් බව එයා දන්නේ නැහැ. ඒ කියන්නේ අඳුර අඩු බවක් කතා කළා කියන එකක් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ පිටේ පැල්ලමක් කියන කතාවක් ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒකට ඒක පේන්න නම් ඒවා ඉක්මවා යන්න ඕන. මේ ආයතන වැරද්ද තේරෙන නම් ආයතන ඉක්මවා යන දර්ශනයකින්ම විතරයි මේ වැරද්දක ඉන්නවා කියන එක පේන්නේ. එතන ආයතන පරිහරණයම වැරද්ද කියලා දකින්න නම් ආයතන හයම ඉක්මවා යන දැක්මක් වෙන්න ඕන. ඒක තමයි මම දකින්නේ ලෝකෝත්තර දර්ශනයේ විදිහට. නැතුව ආයතනෙට අරමුණු නැතුව ඉන්නවා කියන මට්ටම නෙවෙයි. ඒ කියන්නේ අසඤ්ඤව ඉන්නවා නෙවෙයි. දැන් ආයතනයකට අරමුණු නැති බවනේ අසඤ්ඤ කියන්නේ අපි. අසඤ්ඤව ඉන්නා නෙවෙයි. එහෙම නැත්තම් මේ තියෙන සංඥාව නැති කළාත් නෙමෙයි. විභූත මට්ටමකුත් නෙමෙයි. ඒකට ඒ සංඥාවක් නැති කරපු මට්ටමකුත් නෙමෙයි. හැබැයි මේ වැරද්ද ඉක්මවා ගිහිල්ලා තියෙන්න ඕන. ඒ කියන්නේ ආයතන ටික ඉක්මවා ගිහිල්ලා තියෙන්නත් ඕන. අර ඒක මේ බුදුහාඳුර එක එක වචන වලින් ඒක පෙන්නුම් කරනවා. ඒක තමයි අපි ඔය දැන් සූත්‍ර වලින් මතු කර ගන්න ඕන. මෙන්න මේ වගේ අර කියන එකකටවත් අහුන එකක් නෙවෙයි. එතකොට ඒක තව පැත්තකින් ගන්න පුළුවන් මේක අදාළම නැති ස්වභාවයක්. තමාර ගොඩ නැගිල්ල හරි ශරීරේ හරි කිව්වහම ඒක අදාළම වෙන්න බෑ. හැබැයි අදාළම වෙන්න බෑ කියන එක අර බිහිරි කෙනාට සද්දේ අදාළ නැුණා මත්තමත් නෙවෙයි කියන එක. දැන් බිහිරි කෙනාට සද්දේ අදාළ නැහැ. හැබැයි ඒක නිවන නෙවෙයි. එතකොට එක පැත්තකින් අදාළ නොවෙන්න ඕනේ. හැබැයි ඒ අර ආයතන අර කොහොමද ඒක කියන්නේ? මේ නොලැබෙන ක්‍රියාකාරී නොවන මට්ටමකුත් නෙවෙයි. අසංයව නැත්තම් පදනින්ද කියන මට්ටමක් නෙවෙයි මේ. දැන් ඒක ඉදී ආයතන ක්‍රියාත්මක නැහෙනේ අපි දන්න මට්ටමේදී. එතකොට ඒක අපි දන්න මට්ටම වුණාට ඒ ආයතන හැකියාව නැති වෙලා නැහැ එතන. ඒ හැකියාව කියන එක තියනවා. ඒක ඉක්මවා ගිහිල්ලා නෙවෙයි. ඒක නීවරණ වලින් යටපත් වෙලා මිසක් මේ ඉක්මවා යෑමක් නෙවෙයි. ඉතින් ඔන්න ඔකේ අර පිරිසිඳ දකින්න පරිඤ්ඤයන් කියන එකේදී දැන් ඒ අතහැරීම නෙවෙයි පරිඥාය. ඒ කියන්නේ දැන් අඳුර කියලා දැනගන්න ගතිය. හරි. දැන් ඒක දැන් අඳුරෙන් ඉවත් වීම කියන එක නෙවෙයි ඒක. අඳුරෙන් ඉවත් වුණා කියවහන් ඉවත් වුණ දෙයක් තියෙනවා. දැන් අපිට එන්න ඕන අඳුර කියලා දැනගත්තේ එළිය වැටුණාමනේ. ඒ දැනගත්තා කියන්නේ මිදුණා නෙවෙයි. අඳුර කියලා දෙයක් තිබුණා. ඒක දන්නේ නැතුව නේ මෙච්චර කල් හිටියේ. මේ පැල්ලමක් කියන එකක් තිබුණා. ඒක දන්නේ නැතුව නේ මෙච්චර කල් ඉඳලා තියෙන්නේ. දැන් ඒක දැනගත්තා කියන්නේ පැල්ලම නැති වුණා නෙවෙයි. අද අතනයි අතන මේ සියුම් කරුණ. දැනගත්තා කියන්නේ මිදුණා නෙවෙයි. ඒක අර සත්‍ය ඥාන මට්ටම. එදාට තමයි දැනගන්නේ මේ මෙතන වැරද්දක් තියෙනවානේ. මේ දුක කියලා දෙයක් තියෙනවානේ. අන්න එතකොට තමයි ඒ දුක්ඛේ ඥානේ සත්‍ය ඥානය මත තමයි ඔන්න දැන් ආයක එහෙනම් තව පිරිසිඳ දකින්න ඕනනේ කියලා කෘත්‍යයක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ දුක කියන එක ගැන යම්කිසි අදහසක් ආවා කියන්නේ දුක පිරිසිඳ දැක්කනේ. දැන් දකින්න දෙයක් තියෙනවා. අවබෝධ කරන්න දෙයක් තියෙනවා කියලා දැනගන්නවා. එතකොට එයා ඒ කෘත්‍ය අවබෝධ කරන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා අර කෘත්‍ය ඥානය එනවා. ඒක සමහර විට අර මග්ගේ ඥානං වගේ කියලා ගන්නත් පුළුවන්. මග්ගේ ඥානය එන්නේ එදාට තමයි මේ නොමග කියන එක දැනගන්නේ. මෙච්චර කල් හිතේ නොමගනේ. එතකොට මගයි නොමගයි කියලා ඥානය එන්නේ මග දැක්ක මග වැඩුවා නෙවෙයි. එතකොට මගේ ඥානං එක්ක තමයි කෘත්‍ය. එතකොට අර කෘතක් ඥානය එන්නේ ඒ කෘත්‍ය තියෙන ඕන වගේ. ඒක ඔනෝය කියන්නේ දහමට ගැලපීමත් එක්කමයි අපිට මේවා ගැන කතා කරන්න වෙන්නේ හොයන්න වෙන්නේ කියන. ආගේ අදහසක් තමයි ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર යන්නේ බොහොම පිං
ඔක්කොට. ඔකට මං තව නිකන් අපේ ප්‍රායෝගික මේ උදාහරණයක් ගත්තොත් දැන් ඔන්න මම මේ යම් කිසි දවසක කණ්ණාඩි දාන්න පටන් ගත්තා කියමුකෝ මම ওই කැම්පස් යන කාලේ තමයි කණ්ණාඩියක් පළවෙනි සැරේට දැන් ඒ කණ්ණාඩිය දානකම් මම දන්නේ නැහැ මේ නොපෙනෙන බව ගැන. කණ්ණාඩිය දාපු ගමන් අහා අමුතුයි. හරි. දැන් ඒ නොපෙනෙන බව ගැන තේරුම් ගත්තේ කණ්ණාඩිය හම්බ වුණාම. තේරුණාද? එතකොට ඒකෙන් නිකන් අදහසක් එනවා නොපෙනෙන බව කියලා දෙයක් තිබුණා. හැබැයි ඒක ඉක්මවා ගියා නෙවෙයි කණ්ණාඩිය හම්බ වුණා කියන්නේ. දැන් ඔන්න අන්න ඔය වගේ දෙයක් ඒකේ අදහස දැන් දුක කියන බව දැනගන්නවා කියන්නේ දුක ඉක්මවා ගියා නෙමෙයි පරිඥයයන් වුණා නෙමෙයි. දුක දැන් මේ හොයන්න දෙයක් තියනවා කියලා නිකන් පොඩි අදහසක් ආවා. ඔන්න ඔය වගේ තමයි මම මේ දහම ඇහෙනවයි කියන මට්ටම. බුද්ධ දේශනාව ඇහෙනවයි කියලා මට්ටම. අර යන්තම් එළියක් පහළ වුණා දුක කියලා දෙයක් කර සංඛාර දුක්ඛය කියන ගැන යම් කිසි අදහසක් ආවා. එතකොට ඒ සංස්කරණ. හැබැයි ඒක තව ගොඩාක් මේකේ තේරුම් ගන්න තියෙනවා. පරිඤ්ඤයන් වෙන්න ඕන කියලා සත්‍යක් ආවා කියන එක විතරයි. සත්‍ය කියන එකෙන් එහාට යන්න ඕන කියන නුවණ. හරි දැන් අපිනේ කතා කරන්නේ කෘත්‍යයක්වත් කෘතවත් නෙවෙයි සත්‍ය ඥානයට අවශ්‍ය දේවල් ලබා ගන්න තමයි මේ දහම විමසන්නේ. තෙරුවන් සරණයි.
බොහොම පින් ડોક્ટર අලි බොහොම පින් හැමදාම මේ අදස් කර කරාට මේ නන්නේරු උපකාර කරා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි.
හොඳයි මේවයි මතු කරන්නේ අපි අර හිතන්න ඕන හිතන්න විදි ටිකක් හොයාගන්න තමයි අපි සාකච්ඡා කරන්න ඉතින් ඒවා උදව් වෙයි කියලා හිතනවා මේ ගැටලු නැත්තම් අපි අවසන් කරන්න පුළුවන් අදටත්
හොඳයි රවි මහත්මයා එහෙමනම් නැති පාටයි පේන්නේ නේ හොඳයි රවි මහත්මයා. එහෙමනම් අද දිනත් ඔබතුමා අපිට ඉතා වටිනා ඉතා ගැඹුරු ධර්ම කරුණ රාශියක් අපිට පැහැදිලි කරලා දීනෙන් ඔබතුමා ඉතා වටිනා ධර්ම දානමේ කුසලයක් සිද්ධ කරගත්තා. ඒ වගේම අපිත් මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත්ත මේ සියලුම පින් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් දෙමව්පියන්ටත් මරික්ෂ ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් ධර්මාවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. බොහොම පින් රැවේ මහත්මයා.
හොඳයි තෙරුවන් සරණයි. අදත් සහභාගී වුණා හැමෝම ගොඩාක් පින් රැස් කරගත්තා කුසල් සම්භාරයක් රැස් වුණා. අපි අනුමෝදන් කරමු මේ අවස්ථාව සලසා දෙන්න උදව් වෙන අස්තික මහත්මයා ගායන් මහත්මයා තුළුවේ නාලිකාව පවත්වන්න උදව් කරන අය ඒ වගේම රෙකෝඩ් කරන්න උදව් කරන අය සාකච්ඡාව සම්බන්ධීකරණය කරන තුලානි මහත්මිය වගේ සහ සම්බන්ධ වුණ හැමෝම ප්‍රශ්න අහපු අය අහගෙන හිටිය අය සාකච්ඡා කරපු අය හැමෝටම මේ රැස් කරගත්තු පින් අනුමෝදන් වෙලා ඔවුන්ටත් ඔවුන්ගේ පවුල් වල අයටත් මේ පින් අනුමෝදන් වෙන්න අපි හැමෝටම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා මිත්මන් ධර්මාවබෝධය ලබා ගන්නම හේතු වාසනා වෙන්න. ඒ වගේම මළගිය යම් කිසි කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වෙන්න කියලා පුණ්‍යානාදනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.